ස්ථානාකවරයා විසින් කරනු ලබ නිවේදන ඒ සහකාර මහලේකම් කස්තුරි ආරච්චිලාගේ ටිකිරි කුමාර ජයතිලක මහතා 2023 මැයි මාස 23 වන දින සිට 23 වන පරිදි කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තන්ත්‍රයට පත් කර ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනවාදී අනුකම්ප ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථාවට ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා වික්‍රමාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 59 වෙනි කොටස 2020 මුදල් වර්ෂය සඳහා වික්‍රමාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 23-24 වන කොටස් සහ 2021 මුදල් වර්ෂය සඳහා වික්‍රමාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 25 හා 26 කොටස් සහ තෙවැනි කාණ්ඩයේ 17 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. කරු සභානායකතුමා.
නියෝජ්‍ය කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතිය යෝජනා කර
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුකම්ප ව්‍යවස්ථාවේ 154-6 ව්‍යවස්ථාවට ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති රාජ්‍ය සංස්ථා අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ විගණනාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාවේ 11 වන කාණ්ඩයේ දෙවන කොටස 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 14 වන වගන්තියේ ප්‍රකාරව මම ඉදිරිපත් කරමි. කර සභානායකතුමා.
කරු නියෝජ්‍ය කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතිය යෝජනා කර
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය රාජ පරිපාලන සදෙස් කටයුතු පළාත් සභා පළාත්පාලන මතය.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ප්‍රතිසන්දාන සහ ජාතික සමගිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා.
නියෝජ්‍ය කථානායකතුමනි, 2020-2021 වර්ෂය සඳහා BCC ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණාගාරයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව භාණ්ඩ සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා උක් බඩිරුඟු කජු ගම්බිරිස් කුරුඳු කරාබු නැති බුලත් ඇතුළු කුඩා වැවිලි බෝක වග සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යතුමා.
2019 වර්ෂය සඳහා සම්පකාර තුක වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සහ 2021 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ක්‍රීඩා යෞවන කටයුතු පරිමාර්ග අමාත්‍යතුමා.
2019 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනේරින් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආහාර සුරක්ෂිත භාවය හා කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු විජිත බේරුවඩ මැතිතුමා. පැමිණ නැත. කරු විජිත බේරගොඩ මැත්තුම
පෙත්සමස ගරු කථානායකතුමනි, මනරාගල නක්කල එකඹුතුපුර යන ලිපිනේ පදිංචි දොන් ගමගේ රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නු.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ය සභාව වෙත යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු නීතිඥ මදුරු විතානගේ මැතිතුමා අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්නාංක 2 ගරු KPS කුමාරසිරි මැතිතුමා කුසිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
අහනවා. ගරු කථානායක නියෝජ්‍ය කථානායකතුමා,
ගරු අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කුමාරසිරි මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මම ඉදිරිපත් කරනවා. ආයක කෘෂිකාර්මික කටු සඳහා ගොවීන් විසින් භාවිතා කරනු ලබන කෘමිනාශක වලනාශකවල මිල ඉතා අධික බවත් ඒවා නිසි ප්‍රමිතියකින් යුක්ත නොවන බවත් කියන ප්‍රශ්නයට පිළිතුර නිර්දේශ සියලු පලිබෝධනාශක රාජ්‍ය හා පෞද්ගල සමාගම් විසින් නානයනය කර බෙදාහන්න අතර ලියාපදිංචි කිරීමේදී ප්‍රමිතිය තහවුරු කර ගැනීම සඳහා පලිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය මගින් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරයි. කෙසේ වුවත් පලිබෝධනාශක වෙළඳ නිෂ්පාදනවල මිල ගණන් පාලනය කෘෂිකර්ම මාත්‍යාංශය මගින් සිදු නොවේ. පලිබෝධනාශක ආනයනය තහනම් කිරීම සඳහා 2020-21 වර්ෂයේදී ගනු ලැබූ රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණය නිසා වෙළඳ පොළේ ලියාපදිංචිකල නිෂ්පාදන අඩු වූ අතර විවිධ ක්‍රම මගින් වෙළඳපොළට නීත්‍යානුකූල නොවන නිෂ්පාදන රාශියක් පැමිණ ඇත. මෙම නීත්‍යානුකූල නොවන නිෂ්පාදන වෙළඳපොළින් ඉවත් කිරීමට දැන්ටත් කටයුතු කරගෙන යන අතර එවන් නිෂ්පාදනවල ප්‍රමිතියෙහි ගැටලුවක් පැවතිය හැකිය. ආදෙක ප්‍රශ්නයට පිළිතුර කෘමිනාශක වලනාශක ආනයනය කිරීමේදී නියාමනයක් සිදු කෙරේ. සියලු කෘෂි පලිබෝධනාශක ලියාපදිංචි කිරීමට පෙර පලිබෝධනාශකයට අදාළ විස්තර පලිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය මගින් විවිධ විෂයන්හි නිපුණත්වය සහිත රාජ්‍ය නිලධාරීන් සහ සහ පලිබෝධනාශක ලියාපදිංචිකරුවන්ගේ සංගමය ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කෘෂි පලිබෝධනාශක උප කමිටුවට ඉදිරිපත් කරයි. එහිදී ගන්නා තීරණය අනුව අදාළ සාම්පල් ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සඳහා අදාළ පරීක්ෂණ ආයතන වෙත යොමු කරනු ලැබේ. ලියාපදිංචියට පෙර පලිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය මගින් පලිබෝධනාශකයට අදාළ සියලු තාක්ෂණික දත්ත ඇගැයීම සිදු කරයි. මෙම ඇගැයීමේදී පලිබෝධනාශක හා එහි අඩංගු සියලු ද්‍රව්‍යයන් භෞතික හා රසායනික තත්ත්වය පිළිබඳ විෂ විද්‍යාත්මක දත්ත පිළිබඳව අනෙකුත් දත්ත පිළිබඳවත් අධ්‍යයනය කරනු ලැබේ. පලිබෝධනාශක ලියාපදිංචි පිළිබඳව අවසාන තීරණය ගන්න ලබන්නේ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරන විද්වතුන් 15කින් සැදුම්ලත් පලිබෝධනාශක තාක්ෂණික උපදේශන කමිටුව මගින්. ඉහත නියමයන්ට අමතරව ලියාපදිංචි කළ පලිබෝධනාශක ආනයනයට පෙර ඒවායේ නිෂ්පාදනයන්ගෙන් ලබා ගන්නා තත්ත්ව පරීක්ෂණ පිළිබඳ රසායනාගාර වාර්තාද මෙරට තුලට පැමිණීමට පෙර හඹු ලෙස ලබා ගන්නා සාම්පල් බලයලත් රසායනාගාරවලදී විශ්ලේෂණය කොට ලබා ගන්නා වාර්තාද මගින් තවදුරටත් ප්‍රමිතිය තහවුරු කරේ. ආනයනයේදී රටට ඇතුළීමට පෙර විශ්ලේෂණය කාර්යක්ෂම කිරීම සඳහා රේගු ආශ්‍රිතව විශ්ලේෂණ රසායනාගාරයක්ද නිලධාරීන් යෙදීම සඳහා කටයුතු සකස් කරමින් පවතී. පලිබෝධනාශක වෙළඳසැල් පවත්වාගෙන යනු ලැබිය හැක්කේ පලිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය මගින් පුහුණුවක් ලබා ගන්නා බලපත්‍රලාභීන්ට පමණක් වන අතර බලපත්‍ර නොමැතිව පලිබෝධනාශක අලවිදිය ලියාපදිංචිය නොමැති පලිබෝධනාශක අලවිදිය ද නීතිමය වශයෙන් තහනම් වේ. ශ්‍රේෂ්ඨ කටයුතු නියාමනය සඳහා බලාත්මක නිලධාරීන් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහකාර අධ්‍යක්ෂවරුන්, මහවැලිධිකාරී සහකාර අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා ඖෂධාංශයේ පරීක්ෂකවරුන් යොදවා ඇති අතර නඩු කටයුතු පැවැරීම සඳහා බලයලත් කෘෂිකර්ම උපදේශකවරුන් යොදවා ඇත. දෙක පිළිතුර ආදික ප්‍රශ්නයට 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් පලිබෝධනාශකවල මිල නියාමනය කිරීම දැනටමත් සිදු කරනු ලබයි. 3 පිළිතුර කෘමිනාශක හා වලනාශක භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තු මගින් සිදු කෙරේ. පලිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය මගින් මධ්‍යමහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ශ්‍රේෂ්ඨ නිලධාරීන්ව නව පලිබෝධනාශක භාවිතය පිළිබඳව දැනුවත් කරන අතරේම නිලධාරීන් ගොවි පුහුණු අංශවලදී ගොවීන් දැනුවත් කරති. පරිබෝධනාශක නිර්දේශ හා අනෙකුත් විස්තර අඩංගු කාර්ය සංග්‍රහය කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. මීට අමතරව පරිබෝධනාශක ලියාපදිකරුවන් හට තම පරිබෝධනාශක පිළිබඳව පරිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය මගින් අනුමත කරන ලද ප්‍රවර්ධන දැන්වීම් මගින් ගොවීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇත. හතරවෙනි කොටසට පිළිතුර ශාකසාර හා ජෛව කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටුල නිෂ්පාදනය කිරීමට විවිධ ව්‍යවසායකින් ඉදිරිපත් වී ඇත. පරිබෝධනාශක රජිස්ට්‍රාර් කාර්යාලය නියමයන්ට අදාළ රසායනාගාර තත්ත්ව පරීක්ෂණ වාර්තාද විෂදත්ත වාර්තා හා ශ්‍රේෂ්ඨ සඵලතාව පිළිබඳ දත්තද නියමාකාරයෙන් ලබා දිය හැකි ව්‍යවසායකින්ගේ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. ඈ පිළිතුරු අදාළ
ගරු නියෝජක කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, ඔබතුමා දන්නවා මම ඊට පෙරත් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙන එක කාරණාවක් තමයි මේ බෝට්ටු මගින් ගේන මේ කුෂි රසායනික බෙහෙත් වර්ග. දැන් උදාහරණයට ගත්තොත් මගේ හිතවතෙක් මේ ඊ පෙරද ගැව්වා රුපියල් 74,000ක මේ බජිදිවලටයි බෙහෙත් තෙල් වගේක්. හැබැයි එක ගහක්වත් මැරුණ නැහැ, වල් ගහක්වත්. මේකට පළවෙනි කාරණාව තමයි මම ඔබතුමයින් අහන්නේ, මේ පිට රටවලින් දැන් ඉන්දියාවෙන් වගේ තැන්වලින් ආනයනේ මේ බෝට්ටු වලින් හොරෙන් ගේන මේ කුෂි රසායනික ද්‍රව්‍ය තියෙන ඒවා බලපත්‍ර නොගත්ත සමහර සිල්ලර කඩවල පවා තියෙනවා. ඉතින් මේකට ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? මේකට ගන්න නීතිමය ක්‍රියාමාර්ග මොකද්ද කියන එක මම ඔබතුමයින් දැනගන්න කැමතියි.
ඔව්, ඔබතුමා කියු කාරණේ යම් සත්‍යතාවයක් තිබෙනවා. මේ පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා ගණනාවකුත් පැවැත්තුවා. ප්‍රධාන වශයෙන්ම පසුගිය කාලේ කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීම නිසා මේවා බෝට්ටු මගින් ගෙනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. අපි කොච්චර තහනම් වුණත් විශේෂයෙන්ම ග්ලයිපොසේට් තහනම් කරපු වෙලාව ඉඳලම ඊට පසුව කෘමිනාශක වල්නාශක සියල්ලම තහනම් වුණත් අපේ කෘමිනාශක කඩවල වගේම ඔබතුමා කිව්වා වගේ මේවා හොරට විකිණෙන්න පටන් ගත්තා. ඉතින් දැන් ඒ තහනම ඉවත් කරලා තියෙනවා. ඒ සියලුම අනුමත වෙච්ච කෘමිනාශක වල්නාශක ගේන්න ඉඩ දීපු නිසා මේවා පිළිබඳව වැටලීම් දැඩි කරලා තියෙනවා, අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා. ඒවයි බොහෝ කටයුතු වලට දායකත්වය දක්වන්නේ පාරිභෝගික අධිකාරියත්, ඒ වගේම කෘෂිකර්ම මාත්‍යාංශයේ ඒ අංශත් මැදිහත් වෙලා ඒ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තියෙනවා. ඒ වගේම අපි නාවික හමුදාවට දැනුම් දීමක් කරලා තිබෙනවා මේ බෝට්ටු මගින් ගෙනෙන්නේ එක වැටලීම සඳහා මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.
අර ඇමතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, දැන් පහුගිය දවස්වල රජයේ වී වලට සහතික මිලක් නියම කළා. මේ සහතික මිල නියම කරනකොට ගොවියා නිෂ්පාදනය කරන වීකිලයකට යන මිල සංසාධනය කරලද සහතික මිලක් නියම කරන්න කියන කාරණාව මම ඔබතුමයන් අහනවා. මොකද ඔබතුමා දන්නවා මේ වෙනකොට හෙක්ටයාර එකක් හාන්න වගා කරන්න කොච්චර විශාල මුදලක් යනවා. ඉතින් ඒගොල්ලෝ වගේම තමයි අස්වැන්න නෙලපුවාම අස්වැන්න නෙලා ගන්නත් විශාල මුදල් ප්‍රමාණයක් යනවා ඒ මැෂිනර්ස් වලට. තේස මම අහනවා ඔබතුමාගෙන්, දැන් අද වෙනකොට රුපියල් 85ට 90ට නාඩු කිලෝ එක බීමල බැහැලා. මම හිතන්නේ ගරු ඇමතුමනි, මේ කාලේ තමයි අපේ මේ 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 වෙලාව තමයි ගොවියා වී ටිකක් ගෙදර තියාගෙන ඉන්නවා වගා කටයුතු කරන්න විකුණගෙන ඒ අවශ්‍ය පහසුකම් ටික හදාගන්න. හැබැයි අද රුපියල් 85ට වගේ වීමල බැහැලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම ඔබතුමයන් අහන්නේ, ඒ සාපේක්ෂව ගොවියාගේ නිෂ්පාදනයට හරියන මිලක්ද ඔබ රජයේ හැටියට නියම කරන්න කියන
කාරණා? ඇතරම් මම ඔබතුමා කිව් කාරණයට මේ විදිහට පිළිතුරු දෙන්නම්. මේ වීමිල දී ගැනීමේ කටයුත්ත සිදුවෙන්නේ කෘෂිකර්ම මාත්‍යාංශයෙන් නෙමෙයි, වීඅලේ මණ්ඩලයක් නෙමෙයි. මේ වතාවේ වීමිල දී ගැනීම සිදුකරේ වෙනමම දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා කුඩා පරිමාණ වීමෝල් සම්බන්ධ කරගෙන තමයි ඒ කටයුත්ත සිදුකරේ. ඒක වී මිලදී අරගෙන ඒවා සහල් බවට පත් කළ නොමිලේ බෙදා දුන්නු වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ තුළ මේ මිල නියම කරෙත් ඒ අංශම තමයි. අපේ අමාත්‍යාංශය නෙමෙයි, මමත් පිළිගන්නවා තව පොඩි මිලක් ඉස්සරහ වැඩි වුණා නම් හොඳයි කියන එක පිළිබඳව. ඒ වගේම අපි කියන්න ඕන ගොවියා වෙත අපි සහන ලබා දෙන වැඩපිළිවෙළ ගිය වතාවෙත් ක්‍රියාත්මක කරා. සෑම ගොවියෙකුටම මූල්‍යමය වශයෙන් ඉන්ධන වශයෙන් පෝර සහනාධාර විදියට ලබා දුන්නා. ඒ වගේම මේ වතාවෙත් අද අපි ගොවින් වෙත එම සහනාධාර මේ තියෙන තත්ත්වයන් මැද්දේ වුණත් මඩ පෝර ටික මේ වන විට නොමිල ලබා දීලා තියෙනවා. ඒ වගේම යූරියා මිල රුපියල් 10000ට අපි ගෙනල්ලා තියෙනවා. තව අපි උත්සාහ දරනවා දැනට අපි දන්න පෞද්ගලික අංශයේ මිල වැඩිවීමක් තියෙනවා. ඒ පිළිබඳව තව දාන යොමු කරලා අපි උත්සාහ දරනවා ඊළඟ නැවෙනකොට තවත් යූරියා මිල අඩු කරලා දෙන්නත්. ඒ වගේම බණ්ඩිපෝර මිල අපි ගියවතාවට වැඩි රුපියල් 4500ක් මේ වන විට අඩු කරලා තියෙනවා. තවත් ඒක අඩු කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව එන සතියේ සාකච්ඡාවකුත් පවත්වනවා. ඊට අතිරේකව අපි පෙරේදා ඉඳලා පටන් ගත්තා සෑම වී ගොවියෙකුටම ආධාරයක් ලබා දෙන්න වවුචරයක් මගින් පෝර මිල දී ගැනීමට. හෙක්ටයාර් එකක් නම් රුපියල් 20000කුත් හෙක්ටයාර් දෙකක් නම් රුපියල් 40000කුත් විදියට ඒ අයට දෙනවා. අපි ඒ අයට අවකාශය ලබා දීලා තියෙනවා තමන් කැමති පොහොර වර්ගයක් මිලදී ගන්න. රසායනික පොහොර වෙන්න පුළුවන්, කාබනික පොහොර වෙන්න පුළුවන්, එහෙම මිලදී ගන්න. ඒ වගේ තවත් ඊට අතිරේකවත් වෙන සහන ප්‍රමාණයක් ගොවි ජනතාව වෙත ලබා දෙනවා. විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන්ට වෙනමම යූරියා සහනාධාරයක් ඇතුළු සහනාධාර ගණනාවකුත් රජය මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. නමුත් මම පිළිගන්නවා තව වීමිල ස්ථාවර කිරීම සඳහා අපේ මැදිහත් වීම අවශ්‍යයි කියන එක පිළිබඳව මම ඒ අදාළ අංශවලට දැනුම් දීමක් කළා තියෙනවා. නැමත ඒක සිහිපත්
කරනවා.
දැන් මම හිතන්නේ ඒක මිල ගැන පොඩ්ඩක් හොයලා බලන්න 7500ට අඩුවෙන් ගන්න බෑ. පලිබෝධන රාශිය පෙස්ටිසයිඩ්ස් ඇන්ඩ් ෆංගිසයිඩ්ස් ඒ දෙකම 7500යි 4000කට අඩුවෙන් ගන්න බෑ. සාමාන්‍යයෙන් ගොවියෙකුට ඔක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ භෝගය අදා ගන්න හරි අමාරු. ඒක ක්වලිටිත් නෑ. දැන් එන පෙස්ටිසයිඩ්ස් ෆංගිසයිඩ් දෙකම ක්වලිටි
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, මේ වල්නාශක කෘමිනාශකවල තත්ත්වය පිළිබඳව අපි නිරන්තරයෙන් විමසීම් කරනවා. මම හිතන්නේ කුමාරශ්‍රී මන්තුමාගේ උකාරණය තමයි වෙන්නේ. මේ බොහෝ දේවල් බාල දේවල් වෙනදපොළට ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව අපි වැටලීම් වැඩි කරනවා. ඒ වගේම මිල අඩු කිරීම සඳහා අපි සාකච්ඡා කීපයක් පැවැත්වුවා. ගිය වතාවට වඩා මිලේ අඩුවීමක් තියෙනවා. ඩොලර් එකේ අඩුවීමේ වාසිය ගොවි ජනතාවට යම් ආකාරයක ලැබිලා තියෙන නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. අපි දැන් ඒක තවත් විධිමත් කරන්න මොකද රජයේ මේ කාර්ය වෙළඳාම කරන්නේ. පෞද්ගලික අංශයක අපි ඇයට දැනුම් දීලා තියෙනවා මේ ඩොලර් එක අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන්න කියලා. අපි විශ්වාස කරනවා තවත් මීට වඩා අඩු මිලට මේවා ලබා ගන්න පුළුවන්කම ලැබේ
කියලා.
ඔබතුමාගේ අවසරය මත පුංචි කාරණාවක් අහන්න පුළුවන්ද?
කෙටියෙන්
ගරු අමාත්‍යතුමනි, මම හිතන්නේ ඔබතුමා කෘෂිකර්ම අවදි කාලේ නෙවෙයි, නමුත් ඔබතුමා හිටපු රජයේ කාලේ අසූචි නැවට මුදල් ගෙවලා ඩොලර් ගෙවලා අසූචි පෝරත් නැහැ, නැවත් නැහැ, ගෙවපු දෙයට මොකක්ද උනේ කියන එක දන්නෙත් නැහැ, බඩුත් නැහැ, නඩුත් නැහැ. ඒ වගේම මම අහන්න කැමතියි යම් කිසි රිපෝට් එකක්, ඔඩිටර් ජෙනරල් රිපෝට් එකක් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි පළවෙනිම ඒක හෙලිදරව් කරන්නට ඔබතුමා කටයුතු කරනවද? මේ පාර්ලිමේන්තු එකේ ඒක ටේබල් කරනවද? ඒ වගේම විශේෂයෙන්ම මේ පිළිබඳව තොරතුරු අවබෝධ කරගෙන මේ අසූචි නැවට මොකක්ද උනේ, ඒකට මුදල් ගෙව්වේ කොහොමද, ඒ ගෙව්පු අයට මොකක්ද වෙන්නේ කියන එක ගැන
පාර්ලිමේන්තුවට
වාර්තාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
මේ ප්‍රශ්නය මේ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේම දහස් වතාවක් විතර නගලා තියෙනවා කතා හැම කෙනෙක්ගේම ඔබතුමාගේ ඇතුළු. ඒ වගේම මේකට විවිධ අවස්ථාවන්වලදී පිළිතුරු ලබා දීලා තියෙනවා. මම මේක පළවෙනියට කියන්න කැමතියි, මේ අසූචි කියන වචනේ එච්චර පාවිච්චි කිරීම සුදුසු වෙන්නේ නැහැ. මොකද අපි රටක් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඔබතුමාලත් චීනයත් එක්ක බොහොම සමීපව කටයුතු කරන කණ්ඩායමක් විදිහට එහෙම අපහාස කරන්න ඒක පිළිබඳව ඒගොල්ල ලොකු කනගාටුවකට පත් වෙන බව මට චීන තානාපති කාර්යාලයත් ඒ නිලධාරිනුත් වරින් වර අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ වෙතත් එතන යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ පොහොර නැව, කාබනික පොහොර නැව ලංකාවට ආවේ නැහැ. ඒකට සල්ලි ගෙවලා තියෙනවා. දැන් මේ පිළිබඳව වෙනමම විගණන වාර්තාවක් ඉදිරිපත් වෙමින් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ කාර්යය පිළිබඳව මම කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා අලි සබ්‍රි විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ පිළිබඳව කමිටුවක් පත් කරලා මේ වන විට පරීක්ෂා කරගෙන යනවා මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව. අපි ඉදිරියේදී මේ පිළිබඳව මේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්
කරනවා. ඔව්.
හැදලි කිරීමක් කරන්න ඕන. මොකද චීනය සහ වෙනත් රටක් හෝ වේවා අපි අත්ත වශයෙන් මේ රටවල් එක්ක බොහොම සමීප සම්බන්ධතාවය නැති කරගන්නවා. මේක රටක් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ගරු ඇමතිතුමනි.
හරි බොහොම ඉස්සතියි.
මොන පුනා නෑ ප්ලීස් මේක මම කතා කරන්නේ ලක්ෂ 220
ප්‍රශ්න වලට උත්තර දෙන වෙලාව දැන් හතුරු ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා.
නෑ මට කතා කරන්න අවස්ථාව දෙන්න. මම මේ කතා කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂම ගොවි ජනතාව වෙනුවෙන්. අසූචි පෝරණව හෝ ජරා පෝරණව හෝ ප්‍රමිතියෙන් තොර පෝරණව හෝ ගුණාත්මක භාවයෙන් අඩු පෝරණව ඕනතරම් වචන කතා කරන්න පුළුවන්.
බොමිසිද ඔබතුමාට
කොහොමද අපේ රටෙන් මෙච්චර ඩොලර් හිඟයක් තිබියදී කොහොමද මේ ඩොලර් ප්‍රමාණය ගෙව්වේ? කොහොමද කෝටි ගාණක් මුදල් මේ රටේ
ගරු විපක්ෂ නායකතුමා ඔය පිළිමද වෙනම කතා කරන්න මේ ප්‍රශ්න අහන වෙලාව බොමිසුති
මම ඉතාමත් කෙටියෙන් කියන්නේ මේක මේ මම ඉන්න කාලේ සිද්ධ වෙච්ච සිදුවීමකුත් නෙමෙයි. නමුත් අපි මේ පිළිබඳව කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ විදේශ කටයුතු අමාත්‍යතුමා දැන් නිලධාරීන් යොදවලේ පරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
හරි බොමිසති ප්‍රශ්න අංක 3 ගරු යුකේ සුමිතුඩු කුමාර මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්න අංක 4 යදාමිනි ගුණවර්ධන මැතිතුමා කම්කරුවා විදේශ රැකියා මැතිතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අසන ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ප්‍රශ්නේ A1 ඔව් A2 විදේශ රටවලට පිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වලින් තාවුරු කරත් වැඩිම ශ්‍රී ලංකාවේ රණවිරුවන් සිටින රටවල් 10 පහත පරිදි වන අතර නගර වශයෙන් තොරතුරු නොමැත. 1 එක්සත් අරාබිය මේ රාජ්‍ය 2 සෞදි අරාබිය 3 කටාර් රාජ්‍ය 4 කුවේට් රාජ්‍ය 5 දකුණු කොරියාව 6 මාලදිවයින 7 ඕමානය 8 මැලේසියාව 9 ජපානය 10 ජෝදානය 3 මේ සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත යුතුය. 4 මේ සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත යුතුය. 5 මේ සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත යුතුය. ආ පැනනොනකි.
ගරු නියෝජ කතානායකතුමනි අද විශේෂයෙන් රටේ පවතින ආර්ථික වාතාවරණයේ හමුවේ ඉතාම වැදගත්ම ශේෂ්ත්‍රයක් වන මේ රටවිරුවන්ගේ සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු දීමට නැගී සිටීම සම්බන්ධයෙන්. නමුත් එම අමාත්‍යංශය මේ පිළිතුරු මහ බැංකුවෙන් ලබා ගන්න කියලා දෙන උත්තරේ නම් පිළිගන්න බෑ. එක්ක මහ බැංකුවෙන් පිළිතුරු ලබා දීලා නැතුව ඇති අමාත්‍යංශයට, නැත්නම් අමාත්‍යංශ ගාව මේ තොරතුරු නැතුව ඇති. වම් මාත කරන දේ දකුණු අත දන්නේ නැතුව කොහොමද විදේශ සංචිත වැඩි කරගන්න වැඩසටහනට යන්නේ? බොහොම සරල ප්‍රශ්න පෙළක් අසලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ නැවත මම ඉල්ලා සිටිනවා ගරු නියෝජ කතානායකතුමනි, මේ අමාත්‍යංශයේ හෝ ඔය කියන මේ මහ බැංකුවට හෝ යොමු කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි අහන ප්‍රශ්න වලට පිළිතුරු එවන්න නැත නැත කියලා පිළිතුරු එවන්න බෑනේ. ලක්ෂ 12කට වඩා ඉන්නවයි කියලා ඉන්නවා පිටරට ගිහිලා රැකී ආරක්ෂාවල නියැලෙන ඔවුන් ගැන පිළිතුරු නැහැ කියලා එවලා තියෙනවා. මහ බැංකුවෙන් විමසන්න කියනවා. මහ බැංකුවෙන් විමසන්න ඕනේ නම් ඒ අමාත්‍යංශයේ හෝ ආයතන වල මොකද රාජකාරිය? මේ සභාව නොමග යවන්නේ පිළිතුරු ලබා දෙන්න ඉඩ දෙන්න එපා නියෝජ කතානායකතුමනි. මම රාජ්‍ය අමාත්‍යතුමාට ගරු කරනවා නැගීලා මේකට පිළිතුරු දීම සම්බන්ධයෙන්.
අදාමිනී ගුණවර්ධන මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය මීට කලින් යොමු කළා තිබ්බා. ඒ අනුව ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යංශයට යොමු කිරීමක් සිදු කළා තිබ්බා. ඊට පස්සේ අපි ඒ ප්‍රශ්නේ න්‍යායපත්‍රයට ආවට පස්සේ ඔබතුමාලගේ අමාත්‍යංශයට යොමු කරන්න කියලා මන්ත්‍රීතුමා ඉල්ලීමක් කරා. මහ බැංකුව සතුව මේ තොරතුරු තියෙනවා. අතන මේ අපිට මුදල් අමාත්‍යංශය එදා එවලා තිබ්බ උත්තරය තුල මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කාරණා මුදල් සම්බන්ධයෙන් සදහනක් කළා තිබ්බා විදේශීය මුදල් ලැබීම සම්බන්ධයෙන්. නමුත් ඒක සම්පූර්ණ උත්තරයක් ලබා ගැනීම තමයි මන්ත්‍රීතුමාගේ අදහස වුණේ. එහෙනම් මහ බැංකුව මේ උත්තරය මේ සතුව තියෙනවා.
ඒක ගරු මන්ත්‍රීතුමාට ලබා දෙන්න වැඩපිළිවෙලක්.
නැගතුමනි මම මේ ඉදිරිපත් කරේ අපේ අමාත්‍යංශයේ නිලධාරීන් විසින් දෙන ලද වාර්තාව. මේක වැරදි කියන එකත් මම පිළිගන්නවා. ඉnde
මේක වැරදි කියන එකත් මම පිළිගන්නවා. මේ සම්බන්ධව මහ බැංකුවෙන් සියලුම තොරතුරු අරගෙන නැවත මේකට පිළිතුරු ලබා දීමට අවස්ථාවක් ලැබල දෙන්න.
හරි, බොහොම ස්තුතියි.
නියෝජ කතා කරන එකතුමනි, මේ නියෝගය එහෙම ඒ විදිහට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
හොඳයි, බොහොම ස්තුතියි. චමින්ද විජේ තිරමන්තුමා,
31-32 දලා මේ එහි 2-3-4 කියන කාරණේ ඊටව වැඩගත් කාරණා මේ ප්‍රශ්න අහන මන්ත්‍රීවරුන්ට ඒක උත්තර සැපයීම සඳහා ඇමතිවරුන්ට දීලා තියෙන ස්ථාර නියෝග අනුව තිබෙනා වූ නීති පද්ධතිය. ඒ සියල්ලෙන් බැහැර වෙලා ඒ මන්ත්‍රීවරයා අසුන ලබන ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ඕනි කාලයේ ඒ පිළිතුරු ලබා දිය යුතු ආකාරය පිළිබඳව සියල්ල තියෙනවා. මේක මේ අද ඊයේ ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා නැහැ. මේ පැත්තේ ඉඳලා ඇවිල්ලා යහ මේ පැත්තේ ඉඳලා කෑ ගහලා ඒ පැත්තට ඇමතිකමක් කරන් ගිහිල්ලා මේ ස්ථාර නියෝග දන්නේ නැත්තම් අමාත්‍ය ධූර දරණ එකවත් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා
කරුණාකර. බොමිසිත කර්මන්තුමා ඒක ඔව්
රූපත් ගැන එතුමා උගන්වන්න ඕනේ නැහැ. එතුමා හිටපු ඉතිහාසයෙන් ඉඳලා පටන් ගන්න ඕනේ එතුමා කොතනද හිටියේ කියන එක. මම මේ පැත්තේ තරඟ කරලා මම පොහොට්ටුවෙන් තරඟ කරලා මම ආවේ. අපි ස්වාධීනව කටයුතු කරා කාගවත් පැත්තකට ගියේ
නැහැ.
මගේ හෘද සාක්ෂිය ඇතුළු මේ රට අරාජී තත්ත්වයේ තියෙන අවස්ථාවක ඒ සඳහා තෙල් පෝලින් තියෙද්දි ගෑස් පෝලින් තියෙද්දි මේ තත්ත්වය විනාශ කරන එකක් නියෝජිතයෙන් මේක බාර ගන්න නැති අවස්ථාවක අධිකාරු ජනාධිපතිතුමා බාරගත් අවස්ථාවේ එතුමාට ශක්තියක් වෙන අපේ කටයුතු
කරා. බොහොම ස්තුතියි. විවාදයක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමාලා. ප්‍රශ්න අංක 5 ගරු හෙක්ටර් අප්පහම් මැතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, මම අහන ප්‍රශ්නය.
ගරු විදේශ රැකියා කම්කරු මැතුමාලා.
ගරු නියෝජ කතානායකතුමනි, ආයක ඕමානයේ සහ ඩුබායි රාජ්‍යයන් හරහා මිනිස් වෙළඳාමක් සිදුවන බවට දැනට කරුණු අනාවරණය වී ඇති බවත් එම කරුණු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බවත් දන්වන අතර මිනිස් ජාවරම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී නොමැති බව වැඩිදුරටත් දන්වා සිටිමි. ආ දෙක මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් තානාපති කාර්යාල නිලධාරික සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවදා අනාවරණය වී ඇති අතර එම දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. ආ තුන ඕමාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ඊ කුෂාන් මහතා ගෘහ සේවක සඳහා විදේශගතව ඕමාන් තානාපති කාර්යාලයේ ආරක්ෂක නිවාසයේ පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවකට අයුතු බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2022-11-04 දිනති ලිපිය මගින් කාර්යාංශ වෙත දැනුම් දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දැනුම් දීම ප්‍රකාරව ඕමාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස සේවය කළ කාර්යාංශයේ පරිපාලන නිලධාරී කුෂාන් මහතාගේ වැඩ තහනම් කිරීමට 2022-11-11 වෙනි දින කටයුතු කර ඇත. ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා කම්කරු හා විදේශ රැකී අමාත්‍යන් සහකාර ලේකම් පාලන චන්දන මාකේල්වල මහතා පත් කර ඇති අතර ඒ මහතා විසින් මූලික විමර්ශනය සිදු කරමින් පවතී. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ B791-38 ඉරාක් 1-22 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලබන බව එම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් වෙත වාර්තා කර ඇත. ආ පහ තානාපති කාර්යාලයේ මගින් සංවිධානය කරන ලබන වැඩසටහන් මගින්ද විගමනික සේවකයන් බහුලව සිටින ස්ථාන වෙත ගොස් ජංගම සේවා අවශ්‍ය සේවා සපයීම සුවදතාවය වර්ධනය වන අනුව සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි. තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන වැඩසටහන් අතර අවුරුදු උත්සව, නත්තල් උත්සව, තයිපොංගල් උත්සව, සංස්කෘතික අංග, ක්‍රීඩා තරඟ හා සංස්කෘතික ප්‍රසංග සඳහා ශ්‍රී ලාංකේය හට ආරාධනා කිරීම හා සහභාගී කර ගැනීම. එමෙන්ම තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද වෙසක් පොසොන් වැනි ආගමික වැඩසටහන් සඳහාද හැකපැමිණි විදේශ සේවකයන් සම්බන්ධ කර ගැනීම. ඕමාන්, ඩුබායි, අබුඩාබි, කුවේට්, කටාර් තානාපති කාර්යාලය මග පෙන්වීම යටතේ දහම් පාසල් පවත්වාගෙන යාම ආ පැන නොනගී.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ. දැන් ඔබතුමා මේ පිළිතුරු ගණනාවක් දීගෙන ගියා. ඒ පිළිතුරු සම්බන්ධයෙන් අපි සෑහමකට පත්වන්නේ නැහැ. ඒක පැහැදිලිව කියන්න. මොකද හේතුව මේ කියන පරීක්ෂණ කරලා අවසාන වෙන්න මහලුකු කාලයක් ගන්න ඕනේ නැහැ. හැබැයි තාමත් සමහර ඒවාල පරීක්ෂණ කරනවා කියලා කියනවා. මේක තමයි මේ ලංකාවට හෙන ගැහැවිය පළවෙනි කාරණා. මොකද විදේශගත ශ්‍රී ලාංකිකයගෙන් තමයි අපි ඇත්තටම විදේශ සංචිත එහෙම නැත්නම් විදේශ විනිමය අපි අරගෙන මේ රට දියුණු කරන්න තවදුරටත් අපිට අවශ්‍ය වෙන්නේ මේ. ඒගොල්ලන්ට විශේෂ ගරුත්වයක් තියෙනවා. ඒගොල්ලගේ ආරක්ෂාව ගැන අපි විශේෂයෙන්ම රජයක් හැටියට අමාත්‍යංශයක් හැටියට ඒ ආරක්ෂාව 100% බාරගත යුතුයි. ඒක අපේ වගකීම. අපි බැඳිලා ඉන්නවා ඒකට. එතකොට ඊළඟ කාරණේ තමයි මේ සුවදත්තය රැකීමගේ සම්බන්ධයෙන් කතා කරා. සුවදත්තය රැකීම කියන්නේ මේ එකිනෙක අතර අවබෝධය ඇති කර ගැනීම. ඔබතුමා කියන ඔය වෙසක් උත්සව යෝමයා ඔක්කොම අර සමහර වෙලාවට එම්බසියත් එක්ක සම්බන්ධ ඒ එම්බසියට ජැක් ගහන අයගේ කණ්ඩායම තමයි බොහෝ වෙලාවට එකතු වෙලා කරන්නේ. අනිත් අය නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. සුවදත්තය කියන්නේ මේ අපේ වැඩ කරන කම්කරුවා සහ මේ අපේ රජය වෙනුවෙන් එතන ක්‍රියාත්මක වෙන ආයතනයේ තානාපති කාර්යාලය අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගනවා කියන්නේ ඔක නෙමෙයි. අන්‍යෝන්‍ය හඳුනා ගැනීම සහ එයාගේ වගකීම් හඳුනා ගැනීම. ඒ වගකීම් ඉෂ්ට කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ නිර්මාණය කිරීම සහ ඒවට ඇහුම්කන් දීම. හැබැයි මේ සියල්ල තමයි සිද්ධ කරන්නේ නැත්තේ. මේක තමයි විශාලම ප්‍රශ්නේ තියෙන්නේ. මේක ඔබතුමාගේ ප්‍රශ්නයක් කියලා කියන්නේ. හැබැයි මේක ඒ හැම ඒ තානාපති කාර්යාලයකම සිද්ධ වෙන ප්‍රශ්නේ. ඊළඟට දැන් අපේ අය මැරෙනවා. එහේ මැරුණාම ඒ මරණය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සහය මරණය ගෙන්වා ගැනීමට තියෙන ප්‍රශ්න ටික ඊපෙරදා සිංගප්පූරුවේ ගෑනු ළමෙක් මේ ලංකාවේ ළමෙක් එයා පැනලා මැරුණා. එයා ඊට ඉස්සෙල්ලා ඒජන්සියට දැනුම් දෙනවා මේ යාගේ ප්‍රශ්නේ. ඊළඟට අනිකුත් ආයතන වලට දැනුම් දෙනවා.
ගරු මණ්ඩලයට ප්‍රශ්නේ
නෑ. මේ ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද තියෙන විශාල ප්‍රශ්නයක් රටේ. මේ ගැන කතා කරන්න අවස්ථාවක් දෙන්න. මොකද ප්‍රශ්නේ අහනා වගේම මේ
ගැන
මම අහනවා ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාගෙන් අහන්න දැන් මේ අවස්ථාවල දැන් මේ පැනලා මැරුණාම දැන් ඊට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියට කවුද වග කියන්නේ? ඒ මරණයට කවුද වග කියන්නේ? ඒ පලාතමත් ඉවරයි, රටත් ඉවරයි අපි. ඊළඟට අනිත් රටවලත් ඒ වගේම වෙලා තියෙනවා. අනිත් කුවේට් සහ ඔමානේ රටවල. ඊළඟට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න තීන්දුව తీරන හරියට නිවැරදිව ඉක්මනින් ගන්න විදිය සහ එයට අවශ්‍ය කරන සාහන සැලසීම වැඩි පිළිල ඉස්සෙල්ලා තමුන්නාන්සලා ප්‍රකාශ කරනවා. ඊළඟට මම අහන පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ වෙලාවේදී ඕමාන් රටේ ගෘහ සේවිකාවන් කණ්ඩායමක් ඒ අය අවුරුදු ගණනාවක් ඒගොල්ලන්ව නිවාස ලංකාවට එව්වේ නැහැ කියලා ගොනර ප්‍රශ්න මතුවෙලා ඒගොල්ලෝ ඒකට විරුද්ධව තානාපති කාර්යාලය ඉදිරිපිට ඇවිල්ලා පොඩි උද්ඝෝෂණයක් කරා. හැබැයි ඒ අයව නැවත වතාවක් තානාපති කාර්යාලය ඒ කියන්නේ ආරක්ෂක ස්ථානයට ආයේ ගත්තේ නැහැ. ඒගොල්ලෝ අවුවේ මහා දවල් මේ දවස්වල බඩ පෙරදිග ගින්නි ගහන අවුව එක විනාඩියක් එළි ඉන්න බෑ. හැබැයි අපේ මේ අම්මලා සහෝදරියෝ ඒ අය එහෙ මහා ගිනි අවුවේ ඉඳගෙන සම්පූර්ණයෙන්ම ඒක විඳ දරාගත් ඉතාමත් අමාරු. පස්සේ අඬල ඒගොල්ලෝ වැලපිලා ඉල්ලුව ඇතුළට එන්න. හැබැයි ඇතුළට එන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි මේ කාරණාවල් සිද්ධ වෙන්නේ ඇයි? මේ අපේ යන අම්මලාන්ට සහෝදරියන්ට ආරක්ෂාවක් සලසන වැඩපිළිවෙල මීට වඩා විශාල විධිමත් ක්‍රමවේදයක් කරනවාන්නේ. ඒකට පිළිතුරක් ලබා දෙන්න මොකද්ද අලුතෙන් හදලා තියෙන විධිමත් ක්‍රමවේදේ මේ ප්‍රශ්න සියල්ලටම?
ගරු මන්තුමනි, ඔබතුමා කියපු ප්‍රශ්නේ කාරණා කීපයක් තියෙනවා. එකක් කම්කරු අමාත්‍යංශයෙන් විදේශ තානාපති කාර්යාලවල අපේ යවන නිලධාරීන්ගේ විශාල හිඟයක් තියෙනවා. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය අනුමත කරලා එය බඳවා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවලා නුදුරේම සම්මුඛ පරීක්ෂණ කැඳවලා විශාල පිරිසක් ඒ සඳහා යවන්න තීරණය කළා තියෙනවා. ඒ අනුව ඒ නිලධාරීන්ට පැහැදිලි උපදෙස් දීලා තියෙන්නේ මේ ගොස්සේ විරාත් රැකියාවලට ගිහිපු අය විදේශගත අයගේ සුභ සාධනය සම්බන්ධ හොයා බලා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධ. ඒ වගේම විශේෂයෙන් අපිට මේ වගේ ගැටලු මතුවලා තියෙන්නේ විසිට වීසා අරගෙන ගිහිලා තියෙන එක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලත් නැහැ, දන්නෙත් නැහැ. මාස 3කට ගිහිල්ලා සංචාරය සඳහා කියලා ගිහිල්ලා රැකියාවල ගිහිල්ලා දින උතුමා කියප එක ඇත්ත. ඒ සඳහා අපි එක නවත්වීම සඳහා එක පැත්තකින් මාධ්‍ය මගින් අනිත් පැත්තෙන් ගුවන් තොටුපළෙන් පිටත්වීමේදී ඒ සම්බන්ධව පරීක්ෂා කරලා විවිධ වැඩපිළිවෙළ යොදලා තියෙනවා. එතකොට මේ සමහර අය ගිහිල්ලා එහෙම අනතුරුදායක තත්ත්වයන් පත් වුණාම විදේශ සේවා නියුක්ති කාර්යාංශවත් ලියාපදිංචි කරලා නැහැ. සමහර වෙලා ගිහිල්ලා මාස 3ක විසිට වීසා අරගෙන ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඉතින් එහෙම අය යනකොට මරණයක් වුණාම ගෙන්න ගන්න උනාම නැවත වීසා එකක් හදාගෙන තමයි ගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රමාදයන් සිද්ධ වෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ දරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා කියන කාරණාවේ වැරද්ද කරේම විදේශ නියුක්ති කාර්යාංශ කියලා මතක තියාගන්න. දුබායි වල විසිට වීසා වලට අවස්ථාව දුන් විසිට වීසා ලියාපදිංචි කරලා විදේශ නියුක්ති කාර්යාංශයේ දුබායි වලට යවුවා. ඒ යවලා ඒ අයව ඩුබා වල ඉඳලා අර ජාවා අලංකාරයේ ඔමාන් වලට පැටෙව්වා. ඒ අහිංසක කාන්තාව ටික ඒ ඔමාන් වලට පැටෙව්වට පස්සේ තමයි ඔමාන් වල මේ කාරණාව සිද්ධ වෙනකොට තමයි උත්තර ලැබුණේ නැත්තේ. මොකද එතකොට තානාපති කාර්යාලයට උත්තර නැහැ. ඇයි විසිට වීසා ඔමාන් වලට යවලා ඒක මෙහෙන් ලියාපදිංචි කරලත් යවලා යන්න අවසරෙත් දීලා එතන ගියාට පස්සේ ඒ අයව ඔමාන් වලට ජාවාරමක් හැටියට ගෙනහිල්ලා ජාවාරමේ ඒ අය විකුණලා තියෙනවා. ඒ නිසා තමයි මේ කුෂාන් කියන නිලධාරියට ප්‍රශ්නේ ආවේ. එතකොට ඒ ප්‍රශ්නවලට දඬුවම එකපාර දෙන්න නැතුව ඔබතුමාලා ඒකට ආදර්ශ දෙන්න නැතුව රටේ තව තවත් ඒ නිලධාරීන්ට උඩගෙඩි දෙන විදිහට වැඩපිළිවෙලක් කාලේ අරගෙන කරනවා නම් ඒක තමයි මෙතන තියෙන විශාල ප්‍රශ්නේ. මම අහන්නේ ඔබතුමාගෙන් විශේෂයෙන් මතක තියාගන්නා මම කියන්නේ මේ සම්බන්ධතාවය ගොඩනගන්න කියන්නේ අපේ මෙහෙන් පිටත් වෙනකොටම. ඇයි තානාපති කාර්යාලයත් එක්ක විශාල සම්බන්ධතාවයක් ඇති කර ගන්නත් මේ වැඩපිළිවෙලට? අනිත් එක මේ ජාවා අලංකාරයෙන් අල්ලන්න බෑ කියලා කියන්නේ කොහොමද අල්ලන්න බෑ කියලා? ඒ කියන්නේ අපි අසමත් කියන එක. අපි අපේ අපේ රටක් හැටියට අසමත්, අපේ ක්‍රමවේදය එහෙම නැත්නම් අපේ පාලනය අසමත් කියන එක.
මේ ගැන
වැඩපිළිවෙලක්
ක්‍රියාත්මක
කරලා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් මේක පාර්ලිමේන්තුවේ 225ටමයි බනින්නේ මේක. මේ ඔබතුමාටවත් එහෙම නැත්නම් අමාත්‍යංශ විතරක් නෙමෙයි 225ටමයි සමාජ මාධ්‍ය ජාල හරහා මේ සියල්ලටම බනින්නේ. ඉතින් කරුණා කරලා මේකට නිවැරදි වැඩපිළිවෙලක් විශේෂයෙන්ම මැද පෙරදිග රටවල යන ගෘහ සේවිකාවන් වෙනුවෙන්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නය අහන්න ඕන කියලා
අවසාන වශයෙන් මට පිළිතුරක් හැටියට ලබා දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාලයද අපේ අමාත්‍යංශ උපදෙස් දීලා තියෙනවා. විසිට වීසා වලින් රැකියා සඳ අවස්ථාවක සම්පූර්ණ වශයෙන් තහනම් කරලා තියෙනවා. ඒ අනුව පෙර යම් කාලවල එහෙම දේවල් වෙන්නේ නැති ඔබතුමා කියන එක. මේක මම විශේෂයෙන්ම මේ අමාත්‍යංශයේ වැඩ බාරගත්තට පස්සේ අපේ කැබිනට් අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා ඒක නතර කරලා තියෙනවා. මේ ඔබ පෙර සිදුදානක් මේ සිදුවීම් මත වෙන්නේ නැති ඔබතුමා ප්‍රකාශ කරන්නේ. මම හිතන්නේ ඔබතුමාත් විශේෂයෙන්ම විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු නිසා මට වඩා හොඳින් ඒ සිදුවීම් ඔබතුමා දන්නවා ඇති කියලා මම විශ්වාස
කරනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු හේසාවිතානගේ මැතිතුමා ක්‍රීඩා හා යවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා හෙට අපහම ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ විතරක් අහන ඔබතුමා දිගටම කතාව පැවැත්වුවේ.
මේ අවස්ථාව දැන් එයා අතුරු එකක් අවසානයේ ඉදිරිපත් කරානේ.
ඔබ ඔබතුමා ප්‍රශ්න දෙකක් අහලා
තියෙනවා. නෙමෙයි විපක්ෂයට දෙන්න අවස්ථාව. නෑ
ඔබතුමාගේ ප්‍රශ්න දෙක අහන අවස්ථාව දීලා තියෙනවා.
අධීක්ෂණ මන්ත්‍රී කියන්නේ ඇමති නෙමෙයි.
හැබැයි
මතක තියාගන්න ඒ නිසා තමයි මම මේ කරුණු කාරණා දන්නේ.
බොහොම ස්තුතියි ඔබතුමා. ප්‍රශ්න අංක 6 ගරු හේසාවිතානගේ මැතිතුමා යවවන කටයුතු ක්‍රීඩා මාත්තුමගෙන් ඇසීමට හැමින නැත. ප්‍රශ්න අංක 6 ගරු අශෝක් අබේසිංහ මහත්මයා ප්‍රවාහන හා මහාමාර්ග මහත්මයාගෙන් ඇසීමට.
වාහන ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 1610.857 කිලෝමීටර 1610. මූදුබඩ මාර්ගය මරදාන බෙලියත්ත කිලෝමීටර 246.49. ප්‍රධාන මාර්ගය මූදුබඩ මරදාන බදුල්ල කිලෝමීටර 386.0. මූදුබඩ මාර්ගය ඊළඟට ප්‍රධාන මාර්ගය මරදාන බදුල්ල 356.86. කැන්නිවැරි මාර්ගය කිලෝමීටර 59.27. පුත්තලම් මාර්ගයේ කිලෝමීටර 142.87. ඊයත එක් දුම්රිය මාර්ගයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව මූදුබඩ 4, ප්‍රධාන මාර්ගයේ 101, කැලණිවැරි මාර්ගයේ 30, පුත්තලම් මාර්ගයේ 24. එම අනාරක්ෂිත දුම්රිය මාර්ග ආරක්ෂිත දුම්රිය මාර්ග බවට පත්කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග. මේ අමාත්‍යාංශයේ උත්තරයට එවලා තියෙන්නේ හරස් මාර්ග සඳහා බම්බු ගේට්ටු වර්ගයක් ලබා දෙන්න කටයුතු කරනවායි කියලා. මේක නෙමෙයි උත්තරේ. මම ඔබතුමාට ඔබතුමා මේ සම්බන්ධයෙන් උනන්දු වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මේ පිළිබඳ මම පුද්ගලිකව වෙනම අධ්‍යයනයක් කළා. ඉතා විශාල අනතුරු ප්‍රමාණයක් පෞගිය කාලේ සිද්ධ වුණා. දරුවෝ සමග ත්‍රිවිල්ලර් වල ගිහිල්ලා දුම්රිය අරස් මාර්ගයේ හැපිලා මේ මෑත ඉතිහාසයේ තුල විශාල දරුවෝ ප්‍රමාණයකුත් මරණයට පත් වුණා. වාහන විශාල ප්‍රමාණයක් අනතුරු ලක් වෙනවා. ඒ නිසා මම මේ පිළිබඳව සොයා බැලුවා. එතකොට ලංකාවේ ඔක්කොම දුම්රිය හරස් මාර්ග අවශ්‍යයි 1177ක්, එයින් 438ක් කලර් ලයිට් තියෙනවා. ඊළඟට 434ක් බෙල් ඇන් ලයිට් සිස්ටම් එක තියෙනවා. උතුරු මාර්ගය හදාගෙන යන එකෙන් 100ක් හැදෙනවා. 330ක් තව අඩු වෙලා තියෙනවා. ඒක නිසා මම මේ පිළිබඳව සොයා බැලුවාම ඉතා විශාල පිරිවැයක් දරලා තමයි මේ දුම්රිය මාර්ග හරහා මේ සිග්නල් ලයිට් හෝ ගේට්ටු ඉදි කරලා තියෙනවා. සමහර ආයතනවල මේ එකක් සඳහා මිලියන 4ක් ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා ඒ කාලේ. දැන් ඒකේ ඇස්තමේන්තුව ගත්තාම ලක්ෂ 80ක්. හැබැයි බෙල් ඇන් ලයිට් අනිත් මාර්ග හරහට එන කවුළු ඇතුළු මාර්ගයක් හදන්න නම් ලක්ෂ 240ක් එක ස්ථානයකට වැය කරන්න වෙනවා. එනිසා මම මේ පිළිබඳ රජයේ රාජ්‍ය ඉංජිනේරු රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවට කතා කළා. පුද්ගලික අංශේ වේගා වැනි නවෝත්පාදන කරපු ඉලෙක්ට්‍රොනික මෝටර් වාහනයම නිෂ්පාදනය කරලා තියෙන ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මම මේ පිළිබඳ පර්යේෂණයක් කරන්න කියලා බාර දුන්නා. ඒ අනුව මට දැන් ඩිසයින් එකක් එවලා තියෙනවා. දුම්රිය නැවතුම් පොළවල් 300 ගානම තව මාස දෙකක් යන්නේ ඉස්සෙල්ලා සම්පූර්ණයෙන් ඉවර කරන ව්‍යාපෘතියක් තියෙනවා. වියදම 110කට අඩු කරලා. ඒ 110කට අඩු කරලා තිබෙන්නේ මේ දුම්රිය හරස් මාර්ගය සඳහා රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව දෙපැත්තට ඇදෙන ගේට්ටු දෙකක් හැදෙනවා. ඊට පස්සේ මුරකරුවෙක් ඒ ක්‍රියා කරවන්නේ විදුලියෙන් ක්‍රියා කරන්න පුළුවන් වෙන විදියට දානවා. ඒ සඳහා අර බහුකාර්ය බලකායෙන් බදෝගෙන තියෙන අය එක්කෙනෙක් එතනට යොදවන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ තියෙන දැවැන්ත මූල්‍ය අර්බුදයේ යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවටවත් භාණ්ඩාගාරයටවත් මුදල් නැහැ. ඒ නිසා මාර්ග ආරක්ෂාව පිළිබඳ ආයතනයෙන් ලක්ෂ 5ක් ලබා දීලා මම මේ රටේ පුද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට ආරාධනය කරනවා සමාජ සත්කාරක සේවාවක් වශයෙන් ඉතුරු ලක්ෂ 5 දීලා ඒ අයගේ වෙළඳ දැන්වීමකුත් ප්‍රචාරය කරන්න අවස්ථාව ලබා දීලා මේ දුම්රිය අතුරු මාර්ග සියල්ල මේ පුද්ගලික හා රාජ්‍ය දායකත්වයෙන් සමාජ ආරක්ෂණය අරමුණු කරගෙන මාස දෙකක් ඇතුළත නිම කරන්න බලාපොරොත්තු
වෙනවා.
නියෝජ කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න ඇසීමට මග අපේ පාර්ලිමේන්තුවට නවපත්තුන් දෙකක් ලැබිලා තියෙනවා. අපේ ලේකම්තුමා ප්‍රධාන ලේකම්තුමිය කුෂානි ප්‍රවාහදීර මහත්මියටත් ඒ වගේම නියෝජ්‍ය ලේකම් තිකිරි ජයතිලක මහත්මයාටත් සුභාශිංස පිරිනමනවා. ඒ වගේම එහෙම තනතුරු වල අපක්ෂපාතීව මේ කරගෙන යෑමට උන්ට ශක්තිය ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම අපේ පැත්තට බලපාන ප්‍රශ්නයක් තියෙනවා එමෙතුමනි. කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය. ඒ කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගයට කුරුණෑගල මහවතක මාසනේ මල්ලොපිටියේ පාසලේකම් කොටස ඉඳන් හබරණ දක්වා පාසලේකම් කොටස විශාල ප්‍රමාණයක ඉඩම් පවරගෙන තියෙනවා. සමහර ඉඩම් පවරගෙන වන්දි ගෙවලා තියෙනවා, ඔවුන් ඉඩම් වලින් අයින් වෙලා තියෙනවා. සමහර පවුල් වල ඉඩම් ගැසට් කරලා තියෙනවා, ඔවුන් තාම ඒ වල ඉන්නවා, ඔවුන්ට කිසිද සංවර්ධන කටයුතු කරන්න බෑ. ඉතින් මේ තත්ත්වය තුළ දැන් ඒ අතරතුර රජය තීන්දුවක් කරන් තියෙනවා මේ ප්‍රතිය නතර කරන්න. හබරණ කුරුණෑගල දුම්රිය දුප්පත්. එතකොට දැන් මේ තත්ත්වය තුළ ඒ අගතියටපත් වෙච්ච ඒ පාර්ශ්ව වලට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද රජයේ විසින්?
ඔබතුමා සමග මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ලැබෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා මහාමාර්ග ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව. ඒ කාරක සභාවට ඔබතුමා පැමිණෙන්න අපි සාකච්ඡා කරමු.
වගේම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දුම්රිය දෙපාර්තමේන්තුව මේ වෙනුවට වාර්ෂිකව බිලියන 7ක් පමණ කෝටි 800ක් පමණ පාඩු ලබනවා. ඒ කියන්නේ මාසිකව මිලියන 500ක් 600ක් අතර ප්‍රමාණයක්. මම දැක්ක ඔබතුමා එක ස්ථානයක කියලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරන්න තීන්දුව කරලා තියෙනවා කියලා. මේ ලාභය අලාභය අවම කිරීම සඳහා සහ මේ ලාභ ලබන තත්ත්වයක් බවට පත් කිරීමට ඔබතුමා අමාත්‍යාංශ විදිහට ඇමතිවරයා විදිහට ගන්නා ක්‍රියාමාර්ග මොනවද?
දැන් අවශ්‍යම කතානායකතුමනි, දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 මුළු ආදායම බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීපන. එතකොට අතිකාල දීපනා බිලියන 2.3 යෙව්වාම 2.6යි මුළු ආදායම. ඊළඟට වැටු සදා බිලියන 7යි. ඒ නිසා පසුගිය වර්ෂවල බිලියන 10ක විතර අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. මේ අලාභය පියවගන්න නම් මේ ආයතනයේ තියෙන අකාර්යක්ෂමතාවය නැති කරන්න, මේවා වංචා දූෂණ අක්‍රමිකතා සියල්ල නැති කරන්න ඒක උත්තරයයි තියෙන්නේ. මේවා ඩිජිටලයිස් කරන්නේ ඩිජිටල් කරණය සඳහා යොමු කරන්න ඕනේ. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මාස 3ක් ඇතුළත ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කරවා ගැනීම යනාදී සම්පූර්ණ ඩිජිටල් කරණය කරන්න. ඊට පස්සේ ගාස්තුවල ගැළපුමක් ඇති කරන්න ඕනේ. බස් ගාස්තුවට වඩා 3/1 අඩුවෙන් දුම්රිය ගාස්තුව පවත්වාගෙන යන්න ප්‍රතිපත්තිමය තීරණයක් කරන්, ඒ අනුව ගාස්තු සංශෝධනයක් කරන්න ඕනේ. ඊළඟට අපි මේ තියෙන දෙපාර්තමේන්තුවක් වශයෙන් තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඔබ විශේෂ භාර ඇමතිවරයා ලෙස දන්නවා. ඉතාම අමාරුයි තීන්දුවක් තීරණයක් ගන්න, විශාල කාලයක් ඒ දෙපාර්තමේන්තු ක්‍රමයේ යටතේ ගත වෙනවා. ඒ නිසා මේ ආයතනය කාර්යක්ෂම ඵලදායකව පවත්වාගෙන යන්න නම් අවශ්‍යයෙන්ම අපි කැමැති වුණත් නැතත් මේ දෙපාර්තමේන්තු ගත ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ වාණිජ කටයුත්තක් කරන දුම්රිය දෙපාර්තමේන්තුව. ඒක නිසා අධිකාරියක් කිරීම සඳහා 2012 වර්ෂවල තිබුණා 50ක් හදලා ඒක කරලා තිබුණා. ඒක අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න මම වෘත්තීය සමිතිවලට හා අදාළ බලධාරීන්ට ඔබතුමන්ලට දෙනවා. රටේ අනාගතය වෙනුවෙන් ඒකට සහයෝගය දීලා අපි මේක හදාගන්න එකතු වෙලා වැඩ කරමු.
බොහොම ස්තුතියි. ගරු දෙවෙනි ප්‍රශ්නේ අශෝක අවේසිංහ මහත්මයා.
මේ මම දැක්ක ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා පාසල් ළමුන්ගේ වාර ප්‍රවේශ පත්‍රවල ගාස්තුව 125කින් 30කින් වැඩි කරන්න යනවා කියලා. මේ අවස්ථාවේදී ජනතාවගේ දෙමව්පිය නිසාම අපහසුතාවයේදී ඉවත් වෙන නිසා මේ ළමුන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව වැඩි කරන්න එපා කියන එක මම ඉල්ලීමක් වශයෙන් කරනවා ඔබතුමාට.
අපිට කරුණු දෙකක් තෝරගන්න පුළුවන්. මේ ඉතා විශාල ලෙස පීඩාවට පත් වෙලා ඉන්න දරුවන්ට වැඩියෙන් බස් රථ දාලි වෙලා ඒ අයගේ ප්‍රමාණය දෙනවද? එහෙම නැත්නම් තියෙන බස් රථ ප්‍රමාණයට ඉන්ධන වියදමවත් හොයාගන්න බැරුව ඒ බස් රථ ප්‍රමාණයත් නතර කරනවාද කියන තීන්දුව දෙකෙන් එකක් ගන්න වෙනවා. ඒකෙන් හොඳ තීන්දුව ගමු. මේ මේ තියෙන ක්‍රමයට පවත්වාගෙන යාමෙන් තියෙන බස් රථ ටිකක් අඩු කරනවාද? එහෙම නැත්නම් 3/2 රජයෙන් සානාධාරයේ දීලා 3/1 මේ දරුවන් හා දෙමව්පියන් විසින් දරාගෙන මේ සේවය පුළුල් කරලා තවදුරටත් දෙනවාද කියන එක අපි සංඛ්‍යා දත්තත් එක්ක සාකච්ඡා කරමු.
බොහොම ස්තුතියි. ගරු වරුණලේනගේ ගරු ඇමතුමා ප්‍රශ්න දෙකට පිළිතුරු දීලා ඉවරයි. ඇමතුමා එකඟතාවයේ තිබෙනවා තව ප්‍රශ්නකට උත්තර දෙන්න.
ඇමතුමා පැහැදිලි කර ගැනීමවත් නැවම් කතා ගන්න ඇහුවේ මේ රුවන්පුර අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීමේ අපහසුතාවය නිසා
මම ගරු මන්ත්‍රීතුමා ඊයේ තෝකට මේ
ඇමතුමාගේ දරගන්න කැමති කැලණි වැලි දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් ඔබතුමාගේ මොකක් හරි වැඩසටහනක් තියෙනවද කියලා.
ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ආයතන සියල්ල කැඳවලා කැලණිවැලි දුම්රිය මාර්ගය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. ඔබතුමාට වැඩි විස්තර සඳහා මේ සිකුරාදා පාර්ලිමේන්තුවේ උපදේශකාරක සභාවට පැමිණෙන්න කාරුණික වෙන්න.
හරි, බොහොම ස්තුතියි. විමල් වීරවංශතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු ඇමතුමාගෙන් අහන ප්‍රශ්නයක්ද ඔබතුමා අහන්නේ?
මම ඔබතුමාට ඒක පැහැදිලි කරන්නම්. දැන් ඇත්ත කතාව අපි සාධාරණ වෙන්න ඕන. දැන් මෙතන මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය දෙගුණ තෙගුණ කරගන්නවා, මෙතන වරප්‍රසාද වැඩි කරගන්නවා එක එක විදියට. හැබැයි පාසල් යන දරුවන්
පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් කපනවා කරලා නැහැ ගරු මන්ත්‍රී.
ඒක හරිම වැරදි.
ගරු
මන්ත්‍රීතුමා,
මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය තාම වැඩි කළ නැහැ. ඔය පත්තරවල පුවත්පත් විතරයි. ඒක බොරු කතාවක්. ඒක තාම එහෙම නැහැ. සාකච්ඡාවක්වත් නැහැ එහෙම දෙයක් තාම. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංකයට ගරු වෛද්‍ය කාවින්ද හේසාන් ජයවර්ධන මැතිතුමා. මනෝගණේශ මන්ත්‍රීතුමා.
අගමැතිතුමා අගමැතිතුමා යන්නේ ඉස්සර අගමැතිතුමා යන දැන් අගමැතිතුමනි
නෑ එතුමා දවසෙම ඉන්නවද
ඔරේ හරි
හරි බොහොම ඉස්සෙල්ලා
අවධානය යොමු කරනවා නෑ නෑ බලන් කියන්නකෝ දැන් අගමැතිතුමා
ගරු මන්තුමා
බදල ස්ටික්කේ දෙමෝදරට අයිති වෙන
අර ගරු මන්තුමා
කුමාරි කියන කාන්තාවක්
ඔබතුමාට අවස්ථාව
දෙන්න කලාකරු සුධර්මා ජයවර්ධනගේ නිවසේ මිය ගිහලා තියෙනවා අපි ඉදර මරලා දැම්මා කියලා ද පොලිසිය කපිට කරගෙන යනවා මම උතුම එල්ලීමක් කරන්නේ ඔබ ආණ්ඩුව අපඳන කියන්නේ මොකද කාරණාව මේ සම්බන්ධව කරුණා කරලා දැන් මේ මේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨයේ බොහොමසුදී ඔබතුමා නෑ ඔය වගේ දෙයකට උත්තර දෙන්න අමාරුයි ගරු මන්තුමා හරි ඔබතුමා කියන්න කෙටියෙන් කියන්න ගරු
රාජකුමාරි කියන කාන්තාවක් අගමැතිතුමාගේ වෙනේම අගමැතිතුමා අවදන්න කියන පොඩක් ආගන්නක සිංහල දන්නේ නැද්ද ඔයගලන්ට ආගන්නක පොඩක්
ගරු මන්තුමා ඉතම කෙටියෙන්
රාජකුමාරි කියන කාන්තාවක් ඈ දෙමෝදර බදුල්ල දිස්ත්‍රික්කයේ අයිති වෙන එක්කන සුධර්ම නෙති කුමාර රජයවර්ධන කියන කාන්තාවකගේ කලාකරු කාන්තාවකගේ නිවසේදී වෙලිකඩ පොලිසිය පාර්ලිමේන්තු පොලිසිය එතන එතන මිය කියලා තියෙනවා අපි ඉතින් මරලා දැම්මා කියලා පොලිසිය කටයුතු කරගෙන යනවා අගවතුමා ප්‍රශ්නයක් නැහැ නමුත් දැන් මම ඉල්ලීම කරන්නේ එයාගේ අර මේ මිය ගිය වලලදා බොඩි එක ආපු ගොඩ ගන්න ගොඩ අරන් ඒක ස්වාධීන පරීක්ෂණයට බාර දෙන්න පේරදෙනි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩේ ඉන්නෝ අධිකරණ වෛද්‍ය පීඩේ ඉන්නවා බාර දෙන්න
බොහොම ඉස්සෙල්ලා
ඉතින් කරන්න එක ඇත්තලි කරන්න අපිට ඕනේ ඒක
මන්ට ආව උසාවිය කරන්න ඕනේ වැඩක් ඒක මරණ කොට ගන්න එක උසාවිය වැඩක් බොහොම ඉස්සෙල්ලා ඔබතුමාට ප්‍රශ්න අංක අට ගරු වෛද්‍ය හේසාන් ජයවර්ධන මැතිතුමා ප්‍රවාහන මහාමාර්ගතුමාට පැමිණ නැත ගරු
මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීතුමා වතුකරේ සම්බන්ධ මේ අහන ප්‍රශ්නේ මට එවුවනම් මම මෙරු අදාළ අමාත්‍යතුමාට යවලා අවශ්‍ය ලිඛිතම උත්තර දෙනවා පාර්ලිමේන්තුවේ ඔබට ඉන්නකෝ that is what you should have done no we all respect you we meet you at any time ඒක නිසා අධිකරණයට අයත්ව තිබෙන මේ කාරණේ ගැන ස්වබලා කටයුතු කළා ඔබතුමාට අවශ්‍ය පිළිතුරු
හරි බොහොම සුදී
ඔබතුමාට හරි හරි
හරි බොහොම සුදී
you send it to me I will follow it up
ප්‍රශ්න අංක 9 ගරු සිවඥානම් සීතරම් මැතිතුම අධ්‍යාපන මැතිතුමගෙන් ඇසීමට
කලුවල කෙකරින්
ගරු අධ්‍යාපන මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු සිවඥානම් සීතරම් මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්නේ එක පිළිතුර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 282යි මුලිතිය දිස්ත්‍රික්කයේ 94යි එකතුව 376යි අයන්න දෙක ප්‍රශ්නයේ පිළිතුර උතුරු පළාතේ පාසල්වල සේවය කරන ස්විච්චා ගුරුන් හට ගුරු සහායක පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් 2012/6/15 දින ඇතිව ඉදිරිපත් කරන ලද මාත්‍ය මණ්ඩල සටහනට අදාළ අංක අමප 11232377 ඉරක් 530 ඉරක් 070 වහා 2013/6/6 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම ගුරු සහායක පත්වීම් ලබා දී ඇත 3 පිළිතුර අංක ඉහත සඳහන් රෙෆරන්ස් එක යටතේ 2013/6/6 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2013/7 පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු සහායක පත්වීම් ලබා දීම සඳහා අනුමැතිය හිමි වී ඇත 4 පිළිතුර අංක අමප 12 ඇලිරක් 1180 ඇලිරක් 530 ඇලිරක් 038 හා 2012/8/21 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ගුරු සේවයට බඳවා ගන්නා තෙක් ගුරු සහායක තනතුරු ලබන්නෙකුට 2012/10 පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 6000ක් මාසික දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව 2013/7 පළවෙනි දින සිට පත්වීම් ලද මෙම ගුරු සහායකින්ට රුපියල් 6000ක දීමනාවක් පමණක් හිමි වී ඇත. අදාළ සුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවා ගැනීමෙන් අනතුරු ඊට අදාළ වැටුප් පරිමාණවල පිහිටනු ලබයි. ආයන්න පිළිතුර 2013/7 පළවෙනි දින සිට වසර 5ක් තුළ ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම මත ගුරු සේවයේ 3-1 ආ ශ්‍රේණියට හෝ උපාධිය සම්පූර්ණ කිරීම මත ගුරු සේවයේ 3-1 අයන්න ශ්‍රේණියට පත්වනු ලබන අතර එම සූසුකම් සම්පූර්ණ කරන දිනේ ඔවුන්ගේ ස්ථිර ගුරුපත්තීම් දිනය ලෙස සලකනු ලැබේ. මෙම සූසුකම් සම්පූර්ණ කිරීමේ දිනය එක් එක් ගුරු සහායකවරුන්ට වෙනස් වන බැවින් නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි අතර ඔවුන් සිය සූසුකම් සම්පූර්ණ කරන දිනට ස්ථිරපත්තීම් දීමට තීරණය වී ඇත. ඊළඟ ප්‍රශ්නය පිළිතුර ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ගුරු සහායකින් ගුරුසේට ඍජුව බඳවා ගැනීම සඳහා ශ්‍රේණියක් නොපවතින අතර ගුරුසේට බඳවා ගැනීමේ සුසුකම් සම්පූර්ණ කර ගැනීම සඳහා පමණක් ස්වේච්ඡා ගුරුවරුන් හට මෙම ගුරු සහායක තනතුරු තාවකාලිකව ලබා දෙන දී තිබූ අතර එම කාල සීම සඳහා දීමනාව පමණක් දෙනු ලැබේ. ගුරු සහායකවරුන් හට පත්තිං කොන්දේසි ප්‍රකාර වසර පහක කාල සීමාව ඇතුළත උපාධිය හෝ ගුරු පුහුණු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එදින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිරපත්තියම් ලබා දෙන අතර තාවකාලික පදනමින් ගුරු සහායක තනතුරේ සිටි කාලය තුළ ගුරුපත්වීමට අදාළ කර ගැනීමේ හැකියාවක් නොමැත. තුන පිළිතුර ඉහත ප්‍රශ්නය අංක ආ දෙක පිළිතුරේ සඳහන් පරිදි ගුරු සහායක පත්වීම් ලබා දෙන දිනේ ගුරු සේවයේ මුල්පත්වීම් දිනය ලෙස සැලකිය නොහැකිය. ඈයන්න පිළිතුරු ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ගුරු සේවයේ තුනේ දෙක හා තුනේ එක ශ්‍රේණියට බඳවා ගැනීමේදී ලිඛිත තනග විභාගයක ප්‍රතිඵල මත බඳවා ගන්න ලබන නමුත් දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පාසල්හි පැවති ගුරු හිඟයට පිළියමක් වශයෙන් එම පාසල්වල සේවය කරන ලද ස්විච්ඡා ගුරුවරුන් හට ගුරු සේවයට පිවිසීමට අවස්ථාවක් ලබා දීම සඳහා ඔවුන්ට මූලික සූසුකම් පමණක් පරීක්ෂා කර ගුරු සහායක තනතුරු සඳහා තාවකාලික පදනමින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය එවිට ලබා දී ඇත. එලෙස බඳවා ගන්න ලබන ගුරු සහායකින් වසර පහක් කාල සීමාව තුළ ගුරු සේවයේ තුනේ එක ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ උපාධි හෝ ගුරු පුහුණු සුසුකම් මත ඒ කොන්දේසි සපුරා ගැනීම මත පත්වීම් ලබා දී ඇති අතර සුසුකම් සම්පූර්ණ කරන දින සිට ස්ථිර පත්වීම් ලබා දී ඇත. මේ අනුව තාවකාලික ගුරු සහායක පත්වීම් දිනය ඔවුන්ගේ ගුරු සේවයේ මුල් පත්වීම් දිනය ලෙස සැලකීමට හැකියාවක් නොමැත.
அமைச்சரவர்களே, என்னுடைய இரண்டு மேலதிக கேள்விகளில் முதலாவது கேள்வியை கௌரவ வீலுகுமார் அவர்களும் இரண்டாவது கேள்வியை கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களும் கேட்பார்கள்.
கரு வேலுகுமார் மத்தவா.
கரு நியோஜ்ய கதாநாயகத்துமணி, கரு அமதித்துமா, මේ පසුගිය දවස්වල මේ විද්‍යාපීඨයේ අවසාන වශයෙන් ලැබිච්ච ඒ ප්‍රතිඵලවල විශාල වශයෙන් රිෆර්ඩා ෆේල් ඇටියට විශාල ප්‍රමාණයක් පත් වෙලා තියෙනවා. මං හිතන්නේ 350ක පමණ පිරිසක් ඒ තුල ඉන්නවා. එතකොට එතුමාලට නැවත අවුරුද්දක් ඉඳලා තමා මේකට මූණ දෙන්නට ඕනේ කියන ඒ කට්ටියගේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒ කට්ටිය විසඳුමක් ඉල්ලනවා, මේකට වෙනත් ආකාරයේ විසඳුමක් කෙටි කාලයේදී මේක ආවරණය කරලා ගුරු සේවයට ඇතුළත් වෙන්න. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්.
හරි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අතුරු ප්‍රශ්නය අවසාන කණ්ඩායමේ විද්‍යාපීඨ ගුරුවරුන්ගේ කණ්ඩායම් දෙකක් එකවර පත්වින් දෙනවා. ඔවුන්ගේ මුළු සංඛ්‍යාව 7800ක් වෙනවා. මේ 7800න් 350කට ආසන සංඛ්‍යාවක් එක රිෆර්ඩ්, එහෙම නැත්නම් නැවත සම්පූර්ණ විභාගයම කළ යුතුයි. ඉතින් ඒ පිරිස 350ක් පමණ සිටින නිසා එයාගේ නියෝජිතයන් අපිව හමු වුණා. ඒ අනුව අපි ඉතාම කඩිනමින් දැන් ඒ පත්තින් ජූනි 15 දෙනවා. මේ 7500ටම පත්තින් දෙනවා. ඒ දීලා අවසන් වෙච්ච ගමන් ඒගොල්ලන්ට නැවත රිපීට් එක්සෑම් එක තියන්න අපි කටයුතු කරනවා. ඉතින් ගොඩක් කාලයක් යන්නේ නැහැ. අපි මාස 3ක් වගේ ඇතුළත ඒක තියන්න
බලාපොරොත්තු වෙනවා. අන් පොඩි පැහැදිලි කර ගැනීමක්, ගරු ඇමතිතුමා, මේ වැඩ ආවරණ කරන විදුහල්පතිතුමාලාගෙත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා. දැන් විදුහල්පතිවරු පත් කර ගැනීමේ සමෝපරීක්ෂණයක් ඉන්ටර්විව් එකක් කෝල් කරලා තියෙනවා. වැඩ ආවරණය කරන විදුහල්පතිවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අවුරුදු 5ක් අවුරුදු 10ක් දීර්ඝ කාලයක් හිටපු විදුහල්පතිවරු විශාල සේවයක් ඉකට්ටිය ලබා දීලා තියෙනවා. පසුගිය කාලයේදී මේ විදුහල්පති ශ්‍රේණිය තිබෙන ඒ පත්වීම් ලබා දෙනකොට එක සමහනව මේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුත් ඒ සේවයට බඳවාගෙන තියෙනවා. ඉතින් මේවර ඒ විදිහට කැඳවලා නැහැ කියන එක පිළිබඳ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්ගේ ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය මොකක්ද කියලා පැහැදිලි කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වැඩ ආවරණය කරන්න විදුහල්පතිතුරු පත් කරන්න වෙන්නේ නියමිත ශ්‍රේණිධාරී පත්වීම් නැති නිසා. 2018-19 විදුහල්පතිතුරුම් බඳවා ගන්න ගුරු සේවයේ ඉන්න අයගෙන් විභාගයක් තිබ්බා. ඒ විභාගයට 8000කට වැඩි පිරිසක් පෙනී හිටියා. ඒක සමුග පරීක්ෂණය තියලා ගන්න ගැනීමට යාමේදී එම වකවානුවේ යම් අසාධාරණයක් වුණයි කියලා 168 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනම පෙස්සමක් දැම්. මූලික ආයතනවල නැගෙනහිර පළාතේ තවත් කණ්ඩායමක් පෙස්සමක් දැම්. තව 1700කට අදාළ පිරිසක් පෙස්සම් තුනක් දාලා තියෙනවා. මේ පෙස්සම් වල එක වගඋත්තරකාර පාර්ශ්වයක් තමයි වැඩ බලන විදුහල්පතිවරුන්ගේ යම් එකමුතුවක් තියෙනවා ඒගොල්ලෝ. එතකොට අවුරුදු 3ක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගයක් තිබුණා විදුහල්පතිතුරු බඳවා ගන්න බෑ. අවුරුදු 3ක් මේ අමාත්‍යංශය මම බාර අරගෙන පළවෙනි මාසය ඇතුළත පාර්ශ්ව සියල්ලම කැඳවලා එකඟතාවයකට ආව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක සමතයකට පත් කරා. ඒ සමත ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයේ සටහන් කළා තිනවා. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒක අනුව තමයි මේ 4718කට විදුහල්පති පත්වීම් දීම සඳහා 22 වෙනිදා සම්මුඛ පරීක්ෂණ පටන් ගත්තේ. අපි 20 වෙනිදා ඒක අවසන් කරනවා. පැනල් 22ක් තියෙනවා. එක පැනල් එකක 3 දෙනා ගන්න ඉන්නවා. 20ක් දවසකට එක පැනල් එකකට ආම 440ක් දවසකට අපි සම්මුඛ පරීක්ෂණේ තියෙනවා. දින 20කදී 8000ම අවසන් කළා. 4718 අපි පත්වීම් දෙන්න කටයුතු කරගෙන ඉන්නවා ජූලි මාසේ මුල වෙනකොට. හැබැයි ඒ කරන කණ්ඩායමට වැඩබල්ල විදුහල්පතිතුරු අයත් වන්නේ නැහැ. ඒකට හේතුව අර පෙස්සන් තුනේ ඒගොල්ල වගේ උත්තරකාරයෝ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සමතය ආවේ ඒ අයව ඉවත් කළා. ඒ අයව දැම්මනම් අදටත් විදුහල්පති පත්වීම් දෙන්න බෑ. ඒතර පාසල් අයාල යනවා. ඉතින් ඒක නිසා ඒ අයට වෙනම ගෙනල්ලා පහුගිය සතිය මම සාකච්ඡා කළා. ඊට පස්සේ ඇතිවෙච්ච පුරප්පාඩු තියෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සමයෙන් දුන්නු මාර්ගෝපදේශයක් තියෙනවා. ඒ මාර්ගෝපදේශය අනුව ඒ අයට කටයුතු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැන්ටත් කරගෙන යනවා.
බෞමිසති දෙවනි අතර ප්‍රශ්න කරු මෛත්‍රීපාල සිසුන්.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අධ්‍යාපන ඇමතිතුමත් විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමත් සිටින වෙලාවේ මේ ප්‍රශ්නය මම අහන්නේ. තුන්වෙනි අතුරු ප්‍රශ්නය, මෙහිදී මූලික කාරණාව තමයි මේ සභාවේ සිටින සියලුම දේශපාලන පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළා මැතිවරණයට. දැන් මේගොල්ලන්ට තාමත් හම්බ වෙන්නේ මූලික වැටුප. ඒක නිසා ඒ අගුල්ලන්ට ජීවත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ණය ආරං තියෙන ඒවා ගෙවා ගන්න විදියක් නැහැ. මෙතන ගුරුවරු ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා, මුරකාරයෝ ඉන්නවා, පියන්ලා ඉන්නවා. රාජ්‍ය සේවයේ ඉතාම පහළම ශ්‍රේණි වලයේ ඉන්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි. ඒ නිසා කරුණා කරලා එකක් තමයි මේගොල්ලන්ට සම්පූර්ණ වැටුප දීමට කටයුතු කරන්න. දෙවෙනි කාරණේ තමයි මේගොල්ල මාරු කරන්න මේ චක්‍රලේඛනේ යවන්න තිබුණේ ළඟම තිබෙන ආයතනයට අනුයුක්ත කරන්න. නමුත් අනුයුක්ත කළා නැහැ. ස්ථාන මාරුවක් දීලා තිබෙන්නේ. ඒ තමන්ගේ බල ප්‍රදේශයේ ඉඳලා මැතිවරණ කොට්ටාස දෙක තුනක් එහාට මාරු වීම දීලා තිබෙනවා. ඉතින් මේ ගැන කිසිම ප්‍රාදේශීය මට්ටමේ පළාත් සභාවල සහ ඒ අය මේ ගැන කියන්නේ අපිට කොළමින් එවලා තියෙන දේ මේ තත්ත්වයේ කියලා. ඒ නිසා කරුණා කරලා වැටුප් නියමිත වැටුප ලබා දීමත් ළඟම සේන ආයතනයට අනුයුක්ත කිරීමත් කරුණා කරලා කරන්න. ගුරුවරුන්ට විශේෂයෙන් ප්‍රශ්නයක් බලපාලා තියෙනවා. උසස් පෙළ පන්තිවල උගන්නපු ගුරුවරු ගෙවල්වලලා ඉන්නකොට දෙමව්පිය ඇවිල්ලා මේ ගුරුවරුන්ට තර්ජනය කරනවා, උඹලා මරලා ආයි ඉස්කෝලේ එන්න එපා, මේ 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 අහිංසක ළමයින්ට දැන් උගන්වන්න විදියක් නැහැ, දැන් විභාගේ ළඟයි, උඹලා ගෙවල් උට වෙලා ඉන්නවයි කියලා. ඒක නිසා කරුණා කරලා මේ ප්‍රශ්නේ ඉක්මනින් රජයේ විසඳන්න කියලා අගමැතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමාගෙනුත් මා ඉල්ලා සිටිනවා.
ඒගොල්ලෝ
ජනතුමා මතු කරපු කාරණයට යමක් එකතු කරන්න. ඉතාම වැදගත් කාරණාවක් එතුමා මතු කරේ. අගමැතිතුමනි, එතුමා මතු කරපු කාරණාවට අමතරව සමහර අපේක්ෂකයන් අතර හිටියා ආදේශක පත්වීම සහ කොන්ත්‍රාත් පදනමින් වසර ගණනාවක් සේවය කරන අය. ඒතර ඒ අයට මේ කියන අවස්ථාවවත් මේ මොහොත වෙනකන් ලැබිලා නැහැ. ඒක බරපතල වැරද්දක් තියෙනවා ගරු නියෝජක තනායකතුමනි. ඒ නිසා ඒ ආසන්න කොට්ටාසෙන් ඉවතට මාරු කිරීම එකක්. ඒ වගේම දෙවෙනි කාරණේ ආදේශක වැනි පත්වීම් අයට කිසිදු සහනයක් මේ දක්වා නොලැබ තිබීම සහ අර කොට්ටාසවල රාජකාරී කරන අයට අමතරව තවත් බොහෝ අය මේ ගණයට එකතු කරලා තිබීම. ඒ නිසා කරුණා කළා මේ මොන දේශපාලන පක්ෂ තුල නාමජන දරුවත් කමක් නැහැ ගරු අගමැතිතුමනි. කඩිනමින් මෙයාට මේ සහනය ලබා දෙන්නේ කියලා කියන ඉල්ලීමට අපිත් සියලු දෙනාම එකඟව ඉදිරිපත් කරනවා.
ඔව් සිතේ. ගරු අගමැතිතුමා. ඔව් විමල්වන්ත.
ගරු නියෝජකතානායකතුමනි මේ කාරණාවත් මම මේකට ඇතුළත් කරන්න කැමතියි. මෙතුමන්ලට ඒ කීප අදහස් වලට ගරු කරමින් දැන් මේ මාස 3 නිවාඩු හැටියට සලකලා තියෙනවා. එතකොට ගොඩක් අයට හදිසි අසනීප වුණත් නෝපේ වැටෙන්නේ. ඉතින් ඒක ඒක මං හිතන්නේ සාධාරණ නෑ. චන්දිකල් ගියේ ඒ අයගේ වරදක් නිසා නෙවෙයිනේ. ඉතින් ඒක අර නිවාඩු හැටියට දාලා අන්තිමට ලෙඩ වුණත් නෝපේ වැටෙන තත්ත්වයකට පත් කරන එක සුදුසු නෑ. ඉතින් ඒ ගැන විශේෂ තීරණයක් ගන්න කියලා මං ඉතාලම ඕනෑකමින් ඔබතුමාගේ ඉල්ලා හිටනවා.
බවෙන් සතේ.
ගරු.
ගරු. හයිත්‍රිපාල සිරිදෙනම.
මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් කඩිනමින් ළඟදීම කීප දෙනෙක් සියදිවි නසා ගන්නවා. ඒ මොකද දරු පවුල් වල දරුවන්ට කණ්ඩ නැහැ. අඳින්න නැහැ. බෙහෙතක් ගන්න විදියක් නැහැ. පාසල් යවන්න වියදමක් නැහැ. ඒක නිසා මේක තත්ත්වේ ඉතාම බරපතලයි කියන එක පැහැදිලි කරන්න ඕනේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමගෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් උපදෙස් ඇතිව මහා මේ සඳහන් කරන අවස්ථා දෙකදී අමාත්‍ය මණ්ඩලයට සංදේශ ඉදිරිපත් වුණා. ඒ වකවානුන් වල කොහොමද මේ මැතිවරණය කල් ගියාමත් එක්ක. ඒ අවසාන වශයෙන් මැතිවරණ කොමිසම තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා දුන්න උපදෙස් අනුව අවසාන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුණේ දැන් අද තියෙන තත්වයට. කලින් ඒ තත්වයේ තිබුණෙත් නැහැ. හැබැයි දැන් ගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා රාජ්‍ය පරිපාලන හා ස්වදේශකත්ව අමාත්‍යංශය මැතිවරණ කොමිසමත් එක්ක දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඔය දැන් අද මතු කරපු ප්‍රශ්න තුනක් තියෙනවා. ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ හරි හිටපු ජනාධිපතිතුමනි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම ඔය දුෂ්කර ප්‍රදේශවල උසස් පෙළ පන්ති කරන එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ පන්ති කරන ගුරුවරු වාර්තා වෙනවා සෑහෙන පිරිසක් නාම යෝජනා බාර දුන්නා. දැන් ඒ පිරිස ආපහුව සේවය කරන්න අවශ්‍ය වෙනවා. මොකද නැත්නම් එතනට ගුරු හිඟයක් තියෙනවා. එක කාරණයක්. මොකද දැන් ගුරුවරු ස්ථානමාරු කිරීමේදී මේ අය සලකා බැලුවේ නැහැනේ. එතකොට ඒ අය පිටින් ඉන්නේ. එතකොට ඒ අය පැමිණෙන්නේ නැත්නම් එතන හිඟයක ප්‍රශ්නයක් මතුවෙනවා. ඊළඟ කාරණේ ඒ අයට තමන්ගේ සේවා ස්ථානයෙන් බාහිරව යන්න උනොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ විෂයට අදාළ පාසලක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්න එනවා ඒ වපසරිය තුල. ඊළඟ කාරණේ මේ උගන්නපු දරුවන්ට ගුරුවරයෙක් නැති වෙනවා විෂයට. ඉතින් ඒක නිසා මේක කඩිනම් අවධානය යොමු කළා. මැතිවරණ කොමිසමේත් උපදෙස් එක්ක ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. ඔව් එතන ඉන්නවා. ඔව් හැබැයි දැන් මම පැහැදිලිව කියනවා විදුහල්පතිරුන්ගේ හිඟේ පිළිබඳ ප්‍රශ්නය අපි ජූලි මාසේ මැද වෙනකොට අවසන් කරනවා. මේ අවුරුදු 3ක් මා ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගය නිසා තිබිච්ච ප්‍රශ්නය තමයි මම මාස 2-3ක් තුල විසඳගෙන අද මෙතෙන්ට ඇවිල්ලා තින්නේ මේ ගන්නට.
ලොකෝගේ ගරු ගාමනී ලොකෝගේ මත
පොඩ කතානකට මේ
කියනම ගරුවන්තෝ
මේ අමතුමනේ දැන් තමුනාසිත මං අහන්නේ මේ අර වැඩ බලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ ඒ නඩුවේදී වැඩ බලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ අවසන් වුණේ නැද්ද? දැන් ඒක විශාල ප්‍රශ්නයක්. මොකද වැඩ බලන විදුහල්පතිවරු අවුරුදු 7-8ක් වැඩ බලන විදුහල්පතිවරයෙක් ඉන්නවා. අමාත්‍යංශයත් එක්ක සාකච්ඡාවක් කරලා එකතු වුණා, ඉන්ටර්වයුව කළා, ඒගොල්ලන්ගේ පත්වීම් දෙනවා කියලා. දැන් තමුනාසිලගේ මේ පරීක්ෂණයට ඒගොල්ලන් ඇතුල් වෙන්නේ කොහොමද?
ඒක ගරු හිටපු අමාත්‍යතුමනි මම ගිය සතියේ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළා වැඩ බලන විදුහල්පතිවරුන්ගේ සාමූහිකයලා හම්බ වෙලා ඒක විසඳුම දීලා තියෙනවා. ඒ පිළිබඳවත් කටයුතු කරගෙන යනවා. මොකද ඒ අයව මේකට දැම්මොත් මේ 4700ට ඉන්ටර්වයුව කරන්නත් බෑ, පත්වීම් දෙන්නත් බෑ. එතකොට මේ පිරිසගේ ප්‍රශ්න විසඳන්නත් ඕනේ, පාසල්වල විදුහල්පතිවරු 5000ක් නැති ප්‍රශ්න විසඳන්නත් ඕනේ. ඉතින් ඒක නිසා උසාවියේ සමතකරණේ අපි කරගෙන යනවා. සමතකරණයෙන් පිට වෙන වැඩ කොටස වෙනම කරගෙන යනවා. එදා අපි උදුගොඩ මන්ත්‍රීතුමාත් හිටියා, මම එතුමාත් එක්කම
ගොඩ. ප්‍රශ්න අංක 10 ගරු.
ඒකට විසඳුම ලැබෙනවා. ඒගොල්ලෝ
කරු ක්‍රියාවල බන්තවා.
දැන් ගුරුවරුන්ගේ මේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නේ දැන් අපි මේක සෑහෙන කාලයක් කතා කරලා තියෙනවා. හැම ප්‍රශ්නේ දන්නවා උත්තරයක් නැහැ.
නැහැ, එතුමා කිව්වා දැන් සාකච්ඡා කළා.
අපි සාකච්ඡා කරනවා.
හරි, බොහොම සතුටුයි.
උත්තරයක් නැහැ නේ. There's no answer.
ප්‍රශ්න අංක 10 ගරු. තවරාජා කලේ අර්සන් මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමා මගෙන් ඇසීමට.
நான் கேள்வியை கேட்கின்றேன் அமைச்சர் அவர்கள்.
ගරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු තවරාසා කලේ අරසන් මැතිතුමාගේ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර 2021-2010 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘති ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් පදනම් කරගෙන නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකු විසින් ඔහුගේ EP ඇරයිරක් 20 ඇලයිරක් 6 ඇලයිරක් 1 ENG ඉංජිනේරු දරණ 21.32 දිනැති ලිපිය මගින් කල්මුනේ වෙස්ලි උසස් විද්‍යාලයේ නව තාක්ෂණ පීඨයක් ඉදිකිරීම වෙනුවට පවතින ගොඩනැගිල්ලක් මෙම ව්‍යාපෘතියට ගැළපෙන පරිදි තාක්ෂණ පීඨයක් බවට පරිවර්තනය කළ හැකි බවට කළ යෝජනා මත එම විද්‍යාලයේ පවතින ගොඩනැගිල්ලක් තාක්ෂණික පීඨයක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු දැනටමත් සිදු කරමින් පවතී. 2 පිළිතුර කල්මුණේ වෙස්ලි උසස් විද්‍යාලයේ විදුහල්පතිගේ 20/2023 දින ඇති ලිපිය මගින් ගොඩනැගිල්ල කඩා ඉවත් කරන ලෙස ඉල්ලීම සිදු කර ඇත්තේ ඒ සිසුන් කැඳවීමට නුසුසු තත්ත්වයක පැවතුණු නිසා බව ලිපියෙන් පැහැදිලි වේ. එබැවින් මෙම කඩා ඉවත් කිරීම සහ තාක්ෂණ විද්‍යාගාරය ඉදිකිරීම අතර සම්බන්ධයක් නොමැත. විදුහල්පති සඳහන් කර ඇත්තේ ගොඩනැගිල්ල කඩා ඉවත් කළ පසුව එම ඉඩ තාක්ෂණ පීඨයෙන් ඉදිකිරීමට යොදාගත හැකි බවයි. 3 පිළිතුර මේ වන විට කල්මුණේ වෙස්ලි උසස් පාසලේ යෝජිත ගොඩනැගිල්ල තාක්ෂණ පීඨයක් බවට පත්කිරීම සඳහා වන කටයුතු වලින් 90% අවසන් කර ඇත. වැඩ අවසන් කිරීමේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් පවතී. ආයන්න පිළිතුර ඔව්. කලමුණේ වෙස්ලි උසස් විද්‍යාලයේ නව තාක්ෂණ පීඨයක් ඉදිකිරීම වෙනුවට පවතින ගොඩනැගිල්ලක් මෙම ව්‍යාපෘතියට ගැළපෙන පරිදි තාක්ෂණික පීඨයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල රුපියල් 10,848,600. මේ දක්වා නිම කළ වැඩ සඳහා ඉදිරිපත් කළ බිල්පත්ති වටිනාකම 4,725,345.23 වන අතර එම මුදල ගෙවීමට කටයුතු යොදා ඇත. අවසාන ප්‍රශ්නේ පැන නොනගී.
කෞරව අමචරවර්ගලේ, ඉංගේ 5ஆம் மாதம் 5/6/2020 4,35,33,91 காசி அந்த கட்டடத்துக்காக ஒதுக்கீடு செய்யப்பட்டது. ஆனால் அதிபரால் கடிதம் அங்கு கட்டடம் கட்ட முடியாது என்று கொடுக்கப்பட்டதாக அமைச்சர் அவர்கள் கூறியிருந்தார். உண்மையிலே அவ்வாறு நடந்திருப்பதா என்பது ஒரு கேள்வி. இருந்தும் இவ்வாறு நிதிகள் ஒதுக்கீடு செய்யப்பட்டு அமைச்சர் அவர்கள் அதிகமான நிதியை ஒதுக்கீடு செய்யப்பட்டிருப்பதாக கூறியிருந்தார். ஏனென்றால் எனது கேள்வி, இந்த 2020 ஒதுக்கப்பட்ட அந்த நிதிக்கு என்ன நடந்தது என்கின்ற விடயம் தெரியப்பட வேண்டும். அவ்வாறு தொழில்நுட்ப பீடங்களுக்காக ஒதுக்கப்பட்ட நிதி நிறைய இடங்களிலே அந்த கட்டடங்கள் பூர்த்தி செய்யப்பட்டிருக்கின்றன. ஆனால் உபஸ்ரீ உயர்சர பாடசாலையில் மாத்திரம்தான் அந்த கட்டடம் புனரமைக்கப்படவில்லை. எனவே கட்டடம் அகற்றப்பட்டதற்கும் புதிய கட்டடத்துக்கும் தொடர்பில்லை என்கின்ற விடயமும் இங்கு பேசப்பட்டது. அமைச்சரால் நிச்சயமாக அவ்வாறு இல்லை. தொழில்நுட்ப பீடம் அமைப்பதற்காகவே பழைய கட்டடம் அகற்றப்பட்டது. நானும் அந்த பிரதேசத்தை சேர்ந்தவன் என்ற அடிப்படையில் சொல்கிறேன். இதிலே ஒரு பாரிய பிரச்சனை நடந்திருக்கின்றது. நீங்கள் இப்பொழுது அதை அமைப்பதற்குரிய நடவடிக்கையை எடுப்பதாக கூறியிருக்கிறீர்கள். அதற்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். உண்மையிலே சில விடயங்கள் எங்களுடைய மாகாணத்திலே நடைபெறுவது வழமை. சில நிதி ஒதுக்கீடுகள் அனைத்து ஆயத்தங்களும் செய்யப்பட்டதன் பிற்பாடு நிதிகள் நிறுத்தப்படுவதும் அல்லது வேறு இடங்களுக்கு மாற்றப்படுகிற நிலைமை எங்களுடைய கிழக்கு மாகாணத்தில் குறிப்பாக அம்பாறை மாவட்டத்தில் தொடர்ச்சியாக நடந்து கொண்டிருக்கின்றது. நான் சில அபிவிருத்தி வேலைகள் நிறுத்தப்பட்டதை என்னால் சொல்ல முடியும். குறிப்பாக 2008 கோட்டக்கல்வி அலுவலகம் கட்டுவதற்காக ஒதுக்கீடு செய்யப்பட்ட காசி நில அத்திவாரம் போட்டதோடு நிறுத்தப்பட்டிருக்கின்றது. நாவியன்மணி பிரதேசத்தில் இவ்வாறு பல விடயங்கள் நடந்திருக்கின்றது. தயவு செய்து நீங்கள் எதிர்காலத்தில் அந்த கட்டடங்களை அமைப்பதற்குரிய நடவடிக்கை எடுப்பதாக கூறியிருக்கிறீர்கள். அதற்கு நான் நன்றி சொல்லுகின்றேன். நிச்சயமாக இவ்வாறான தவறுகள் கல்வியிலே
நடைபெறக்கூடாது. மந்திரித்துமா கதாவாக்கு வகை
கரான் හැබැයි එතුමාට වැඩිදුර විස්තර දැනගන්න බලා අද පස්වරු 2:00 අධ්‍යාපන උපදේශක කාර්ය සභාව තියෙනවා පහළ කොමිට් රූම් 2 එකේදී. ඔබතුමා ඒකට එන්න, ගොඩනැගිලි අධ්‍යක්ෂකතුමාත් ඒකට මං ගෙන්නලා තියෙනවා. එතකොට ඉතුරු කරුණු ටික එතෙන්දී අපිට කතා කරගන්න පුළුවන්.
නන්දි නන්දි
හරි බොහොම ස්තුතියි.
ගරු එතුමනි, මම ඊළඟ අංකයට යන්න කලින් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙන මිනිත්තු දෙකක්
ඒ තමයි ගරු ඇමතුමා මේ දෙවෙනි වටේ ටික
ඉවර කළේ
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 1 ඉදිරිපත් කරන්න
සති දෙකක් කලින්ලා සිටිනවා
සති දෙකක් කලින් ප්‍රශ්න අංක 3 ගරු යුකේ සුමිතුඩු කුමාර ඇමතුමා ඉදිරිපත් කරන්න සභාගත කරන්න ප්‍රශ්න අංක 6 ගරු හේසා විතානගේ ඇමතුමා ක්‍රීඩායම
සභාගත කරන්න
ප්‍රශ්න අංක 8
කතානායකතුමනේ සති දෙකක් කල්ලා සිටිනවා
6ට සති දෙකක් කල් දෙනවා 8 වෙනි ප්‍රශ්නේ ගරු වෛද්‍ය හේසාන් කාන්ති ජයවර්ධන ඇමතුමා ඉදිරිපත් කරන්න සභාගත කරන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ ඊයේ පස්වරු 6:55ට සහ රාත්‍රී හිරු ප්‍රවෘත්තිවල ප්‍රවෘත්තියක් පළ වුණා ඌව පළාතේ මොන්රාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ මොන්රාගල තිස්සපුර කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු ගැටලුවක් සම්බන්ධයෙන් යම් උද්ඝෝෂණයක් සහ ඒකට පිරිස් සම්බන්ධ වෙලා සිටින කාරණය මම ඒ අවස්ථාවේදීම අපේ නිලධාරි මාර්ගයෙන් ඌව පළාතෙන් විශේෂයෙන් මොන්රාගල කලාප අධ්‍යක්ෂකයන් තොරතුරු ලබා ගත්තා ඒ තොරතුරු මට මගේ WhatsApp එකට එවලා තිනවා උදේ 8:00 වෙනකොට ඒ අනුව සඳහන් කරන්න ඕනේ එතන මතුල තිච්ච ප්‍රශ්න මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ එතන විදුහල්පතිවරයා අසනීප වෙලා මිය ගිහිල්ලා තිනවා ඒ වුණත් විදුහල්පතිතුරේ පත් කිරීම සඳහා අපි මේ දැන්ට දෙන පත්වීම් වලින් එක පළාතකට අඩුමතරමේ විදුහල්පතිතුරු 300කට වැඩි ප්‍රමාණයක් අපි යවනවා අපි එයින් ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් දෙක ගුරුවරුන්ගේ හිඟය එතන යම් ප්‍රමාණයක් තිනවා කීප දෙනෙක්ගේ දැන්ට ගුරුල් 13ක් එතන ඉන්නව ස්ථිරව 9ක් සහ සංවර්ධනධාරීන් පුහුණුවන්නන් 74 දෙනෙක් ඒ සියල්ල මේ වෙනකොට 15 වෙනිදා පත්වීම් දීම සඳහා සියලුම ලේකන පළාත් වලට යවලා අවසානයි ඒ නිසා කලාප අධ්‍යක්ෂකවරයා එකඟ වෙලා තිනව ඒ ගුණුණතාවයේ 15 වෙනි දින පත්වීම් වලින් සම්පූර්ණ කරන්න එතකොට අපිට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්
හරි බොහොම ස්තුතියි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු
ගරු ඇමතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා ජගත් සමරවික්‍රම ඇමතුමා